අද දින දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ හසිත විජේසේකර පින්වත් මහතා සහ රෝහිත විජේසේකර පින්වත් මහතා ඇතුළු පවුලේ පින්නතුන්. හොඳයි සාදු. අද දිනය 2023 වසරේ 9 වෙනි මාසේ 17 වෙනිදා ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යමෙක් ධර්මයේ දකීද අන්න ඔහුම තමයි මාව දකින්නේ. එහෙමනම් ධර්මයේ දැක්කේ නැති කිසි බෞද්ධයෙක් බුදුහාමුදුරුව දැකලා නැහැ. ආර්ය මහා සංඝරත්නය දැකලා නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ධර්මයේ දැකලා නැත්තම් උන්වහන්සේ බුදුන් දැකලා නැහැ. ධර්මයේ දකින තුරුම භික්ෂු වේශධාරියෙක් වෙනවා, උපාසක වේශධාරී බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙස් අරගෙන ඉන්නවා පමණයි. එනිසා අපි ධර්මයේ දකින්න ඕන. ධර්මය කියන පින්නතුනේ මේ විශ්වයේ පහළ වුණු අසිරිමත්ම දේ. අනන්ත සත්ව ජීවීන් අතරින් ප්‍රබල ඥාන මහිමයක් ඇතිව පහළ වුණු මේ මනුස්ස ජීවියා තුළ ක්‍රමානුකූලව ප්‍රඥාව, නුවණ, සංවේදීතා, විචාරශීලී බුද්ධිය, නුවණ පහළ වෙලා ඒ අතර ඒ උතුම් බුද්ධියේ අග්‍රම තලය වන උතුම්ම ඥානය, සම්මාදිට්ඨිය, සම්‍යක් ඥානය, මුලින්ම මේ දෙපයින් නැවිදින සත්වයන් අතර මේ බුද්ධාන්තරයේ මුලින්ම එය සොයාගත්තේ සිද්ධාර්ථ ගෞතම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසාවෙන් දෙපයින් ඇවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු උත්තම ධර්මය අපි තේරුම් ගන්න උත්සාහ කරමු. මුලින්ම තේරුම් අරගෙන නැත්තම් තාම අපි දන්නේ නැහැ කියන තැන ඉන්න ඕන. දන්නවා කියන තැන ඉන්න කෙනෙක් කවමදාවත් දියුණු වෙන්නේ නැහැ. මාහරි ජගතා, මාහරි උගතා, සිතනා මිනිසා මෝඩයකි කියලා ගීතෙකුත් තියෙන්නේ නේද? යම් කිසි කෙනෙක් එහෙම හිතනවා නම් ඒකම තමයි යාගේ ළඟ තියෙන විශාලම දුර්වලතාවය. ඒකට හේතුව ඔහු පරේක්ෂණය කරන්නේ, ඔහු ගවේෂණය කරන්නේ, ඔහු ඉදිරියට ගමනක් යන්නේ නෑ මාහරි ජගතා මාහරි උගතා කියලා හිතන කෙනා. ඒ නිසා අපි හැමදාම ඉන්න ඕන දන්න ටික පිළිබඳව ඉදිමෙන්නේ නැතුව නොදන්න ටික පිළිබඳව ආසාවෙන් ඉන්න ඕන. තේරුණානේ? හැමෝම යමක් දන්නවා, දන්නේ නැත්තේ නෑ. මොනවා හරි විශයක් දන්නවා, පොල් කඩන්න හරි දන්නවා. ඒ දන්න දේ පිළිබඳව අපි උදුමුව ගන්න නැතුව නොදන්න දේ පිළිබඳව ආසාවෙන් ඉන්න ඕන. දැන් පින්තුතුන් දන්න දේම මං අද දේශනා කළා වැඩක් නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. තමන්ගේ තර්කයට ගැළපෙන යමක් කියනකොට ඒකට අපිට ඔළුව වනලා සතුටු වෙලා යන්න පුළුවන්. ඒක නෙමෙයි. අපි නොදන්නා තැනකට හැම දවසකම ඉස්සරහා පියවරකට නොදන්නා කොටසකට ගමන් කරන්න ඕන. නොදන්නා දෙයක් දැනුවත් වෙන්න ඕන. නොදන්නා ධර්මකාරණයක් අපි අසා දැනගන්න ඕන. ඊළඟට තමයි පින්වතුනි වැදගත්ම කාරණය. ඔබට දේශකයා පිළිබඳව හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙන්න ඕන. දේශකයා අභියෝගයක් වෙන්න බෑ. මම මේ ඔබට අභියෝග කරන්න ආපු කෙනෙක් නෙමෙයි. අර දෙපස්සකට වෙලා හිටියට පිනුතුනේ මේක කබ ඇදිල්ලක් නෙමෙයි. කබානිනකොට එහා පැත්තේ ඉන්න කෙනා අපිට අභියෝගේ නෙනේ. එතකොට එහෙම කල්පනා කරන්න එපා. අපි සියලු දෙනාම එකම පැත්තේ. දේශකයා ශ්‍රාවකයා අපි සියලු දෙනාම එකම පැත්තේ. එවිට මට ඔය ඇත්තන්ව අභියෝගයකුත් නෙමෙයි. ඔය ඇත්තෝ මාව සිව්පසයෙන් පෝෂණය කරන දායකකාරක පින්වතුන්. මේ වාඩි වෙන පුටුවේ කතා කරන මයික් එකේ ඉඳලා මේ කිසි දෙයක් මං ගෙදරින් ගෙනාවේ නැහැ. මං ගෙදරින් එනකොට ගෙදරිනුත් නෙමෙයි එළවලු කඩේක අම්ම කෙනෙක්ගෙන් රුපියල් 200ක් ඉල්ලගෙන කොළඹට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානයට ඇතුල් වෙනකොට රුපියල් 50ක් ඉතුරුව තිබුණා. ඒකත් ලයිට් බිලට දීලා භාවනා මධ්‍යස්ථානයට මං ඇතුල් වුණේ. ඊට පස්සේ එතනින් පස්සේ මුකුත් නැහැ. එහෙනම් ඊට පස්සේ මේ දායකකාරක පින්නතුන් මේ පෝෂණය කරපු දේවල් ඒගොල්ල ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මට ලොකු උනන්දුවක් තියෙනවා. මං දන්න දේ ප්‍රත්‍යක්ෂ කරවන්න කියලා දෙන්න ඔයත්තන්ට. ඒකට හේතුව ඒක මාර්ගඵලයක් නිසා නෙමෙයි. ඒක මානසික නිදහසක් නිසා. මේ උතුම් ධර්මය තේරුම් කර ගන්නකොට පින්නතුනේ ඔය ඵල තත්ත්ව තානාන්තර එක එක සිම්බල්ස් ඇඟේ ගහ ගන්න එකක් නැහැ පින්නතුනේ. ඇත්තටම නැහැ. ඒව අත්හරිනවා. අපේ අය ඔය ඔකට එරෙහි වෙන්නේ ඔක ලොකු සිම්බල් එකක් නේද? ඒකට නිසානේ සෝහාන් කියන්නේ ලොකු මේ ලාංඡනයක්, තරුවක්. ඒකයි වෛර කරන්නේ. තරු ගහ ගන්නවා ඇඟේ කියලා. ඇත්තම කතාව මේක හරියට දන්නවනම් ඒගොල්ලෝ කිසි කෙනෙක් ඒකට වෛර කරන්නේ නැහැ. මොකද එහෙම එකක් නෙමෙයි. අරිහත්වයේ කියන්නේත් එහෙම ලොකු තරුවක් ලාංඡනයක් නෙමෙයි. බුද්ධත්වයේ කියන්නේත් එහෙම තරුවක් නෙමෙයි. ඒක නොදන්න ලෝකයට මේක මහා විශාල දෙයක් හැටියට සලකලා මෙයා මේ තරුවක් ඇඟේ ගහගෙන කියලා ඒකට වෛර කරන්න, ක්‍රෝධ කරන්න පුතජන ලෝකයේ පුරුදු වෙනවා. ඒකට තමයි කියන්නේ පුතජනය කියන්නේ. වෛරී සහගත සිතුවිලි උපදීද, වෛරී සහගත වචන පිට වේද, වෛරයෙන් කටයුතු කරයිද, ඒ තමයි පුතජනකමේ තියෙන ලස්සන ස්වභාවය. ගෝනුස්සගේ ස්වභාවය අනිනෙක, මිනිස්සයාගේ ස්වභාවය ගොඩින් තියෙන එක. ඉතින් පසු කාලීනව ඒ පිළිබඳව තැවේවි, සංවේගයට පත්වේවි, දුකට පත්වේවි, සමාව ඉල්ලාවේ. සමහරලාට එසේ කරගන්න බැරි වුණොත් අපාගත වේවි. කරන්න දෙයක් නැහැ. ධර්මයට ගැරහීම, චෝදනා කිරීම, නිග්‍රහ කිරීම මුල් පදනම් කරගෙන, මූල සාධකේ කරගෙන. පිනතුනේ තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ සිත පිහිටවන්න. අන්න එතකොට තමයි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ. තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ සිත පිහිටවන්න. එහෙමනම් මොකද ධර්මයේ සිත පිහිටවනවා කියන්නේ? බණපද ටිකක් මතක් කරගන්න ඕන. එහෙමද? නෑ නේ. බණපද මතක් කරගන්න එකකුත් නෙමේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ සිත පිහිටවනවා කියන්නේ. එහෙනම් පින්නතුනේ ඒක ක්‍රමානුකූලව අවබෝධ කරගෙන තියෙන්න ඕන. ක්‍රමානුකූලව අවබෝධ කරගෙන තියෙන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධර්මය සමහර උදවිය එක වචනයකින් අවබෝධයට පත් වුණාට පින්වතුන් විශ්වාස කරන්න එපා. ඒක හුදෙක් එක වචනයක්මයි කියලා. ඒ සංසාරේ ඉඳලා බණ ධර්ම අහලා සංසාරේ ඉඳලම ධර්මයේ පුරුදු කරලා සංසාරේ ඉඳලම ගොඩනගාගෙන ඇවිල්ලා අර අවසාන වචනෙන් ගොඩනැගුණා. ඔබ හිතන්න එපා එයාට හරි ලේසියෙන් අවබෝධ වුණානේ කියලා. එහෙම ලේසියෙන් අවබෝධ වීම නෙමෙයි පින්නතුනේ ඒ දේ. ඒ අවසාන මොහොත අවසාන කාරණය. එනිසාවෙන් අපි කරුණු කාරණා හැම පැත්තකින්ම ගොඩනගා ගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. ශ්‍රද්ධාව පැත්තෙන්, වීරිය පැත්තෙන්, ප්‍රඥාව පැත්තෙන්, සතිය පැත්තෙන්, සමාධිය පැත්තෙන්, ධානය පැත්තෙන්, සීලය පැත්තෙන්, දුක පිළිබඳව, සමුදය පිළිබඳව, නිරෝධය පිළිබඳව, නිරෝධ මාර්ග පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් හැම ආකාරයකින්ම ඥාන ගොඩනැගිලා තියෙන්න ඕන පින්නතුනේ. දැන් පින්නතුනේ නිවසක් හදනවා වගේ කියමන් කියාගෙන ගියේ නිවසක් හදන්න සිමෙන්ති ඕන, වැලි ඕන, නේද? ගල් ඕන, ගඩොල් ඕන, ලී ඕන, ඒක තව ලස්සන කරගන්න තව තව දේවල් පේන්ට් එක ඕන, අන්න ඒ වගේ තමයි. එහෙමනම් අපි මෙතෙක් ඒ කතා කරපු දේවල් අතර සද්ධා ආදිය ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේත් පින්නතුනේ ඒ වගේ දෙයක්. එහෙමනම් ඒ හැම දෙයකින්ම අපේ මනස ගොඩනැගිලා තියෙන්න ඕන. ඒ හැම දෙයකින්ම අපේ මනස සාර්ථක වෙලා, බලවත් වෙලා, සන්නද්ධ වෙලා, සකස් වෙලා. දැන් තේරෙනවනේ. දැන් දහානේ නැමැති අතහැරීම කියන එක මනස තුල පුරුදු වෙලා නැත්නම් ප්‍රඥාව තිබුණට වැඩක් නැහැ. තේරුණා නේද? දානය දෙන්න විතරක් පුරුදු වෙලා තියෙනවා ප්‍රඥාව නැති වුණොත් ඒත් වැඩක් නැහැ. ඉවසීම කියන එක, සංයමය කියන එක, සතිය කියන එක, සිහිය කියන එක නොමැති වුණොත් ඒත් වැඩක් නැහැ. කෙනෙකුට හොඳට වාහනේ පදවන්න පුළුවන්, ඒ වුණාට සිහිය නැහැ. වාහනේ හොඳට පදවයිද? නැහැ. සිහිය තියෙනව පදවන්න බෑ. ඒත් බෑ. ඉතින් මන්නේ ඒ වගේ තමයි පෙන්නුතුනේ. මේ එකිනෙකට එකිනෙකට කාරණා සම්බන්ධයි. මේ කාරණා සියල්ල සම්පූර්ණ වෙන තැන අපේ මනස අපට අවබෝධ කරවන්න හැකියාව තියෙනවා, නිදහස් කරගන්න හැකියාව තියෙනවා. කරුණුකාරණා පිළිබඳව සත්‍ය දකින තැන්හි, විද්‍යාව උපදවන තැන්හිම අවිද්‍යාව පලා යනවා. තේරුණා නේද? ඔන්න ඕකයි වෙන්නේ. අවිද්‍යාව දකින තැන්හිම විද්‍යාව පහළ වෙන තැනම අවිද්‍යාව පලා යනවා. අපේ හිතේ හිතවල තියෙන සැකය දුරු වෙලා තියෙන හිමනේ. අනේ යම් යම් දේවල් පිළිබඳව මොකක් හරි එකක් ගැන සැකයක් තියෙනවා. කවුරු හරි ගැන දෙයක් පිළිබඳව. අපි හිමින් සැරේ මේ සැකේ පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒ පිළිබඳව තහවුරු වුණාට පස්සේ අර හිතේ සැකේ තව දුරටත් තියෙනවද? ආන්න පහ වෙලා යනවා. ඔන්න මේකම තමයි තීටි පිටුතුනේ. තේරුණා නේද? ඒකම තමයි තියෙන්නේ. අවිද්‍යාත්මක බව නිසා විද්‍යාපත්‍ය සංඛාරා කියන මේ මානසික තත්ත්වය පිළිබඳව අපිට තියෙන අනවබෝධයක්. මනස පිළිබඳව තියෙන අනවබෝධයක්. ඒ අනවබෝධය හොඳ සිහිනුවණින් බලන කල, ප්‍රඥාවෙන් බලන කල, අවදීන් බලන කල අතුරුදහන් වෙලා යනවා. දැන් මාර්ගය දිගේ ගමන් කරනවා. හැබැයි සිහියෙන් නෙමෙයි, අවදියෙන් නෙමෙයි. එක වෙලාවකදී සිහියෙන් අවදියෙන් පොඩ්ඩක් බලනවා මම මේ කොහෙද යන්නේ කියලා. තේරුණා නේද? මම මේ උදාහරණයක් කියන්නේ. එක මහත්මයෙක් කොන අනුරාධපුරේ යන්න ගියා. අනුරාධපුරේ යනවා යනවා යනවා. ඉතින් එතුම කල්පනා කරනවලු අනුරාධපුරේ මෙච්චර දුරයිද කියලා. ටිකක් යනකොට ටිකක් තල් ගස් පේනවලු අඩ පිටාවේ. මනුස්සර ටිකක් සැකයක් හිතලා පොඩ්ඩක් අහලා බලන්න බලන්න. කිලෝමීටර් 100ක් විතර ගිහිල්ලා අනුරාධපුරෙත් පහු කරලා. ඉතින් මේ මනුස්සයා ඊට පස්සේ තමයි ආන්න අවදිය. අවදිය සිද්ධ වුණා. අනවදිය සිද්ධ වුණා. පාර වැරදිලා. දැන් ඔන්න පාර හොයාගන්න ඕන. අන්න පාර හරව ගත්තා. හදාගත්තා. අන්න ඒක වගේ තමයි පින්නතුනේ ජීවිතෙත් මිනිස්සෙක් ගමනක් යනවා 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 එක මොහොතකදී කල්පනා කරනවා කෝ සැනසෙල්ලක්. කෝ ගමනේ නිමාවක්. කෝ එන්ඩ් එකක්. කෝ අවසානයක් කියලා කල්පනා කරද්දී තමයි නෑ 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 පාර වැරදිලා මම පාර හදාගන්න ඕන පාර හොයාගන්න ඕන. එහෙම නේද? කටතුනේ. අන්න ඒක තමයි උනේ. ගමන ගියා ගියා තල් ගස් පෙනුණා. අනුරාධපුරේ නෙමෙයි යන්නේ වෙන කොහෙදෝ පුරේකට වැටෙන්න හදන්නේ. ඒ නිසා මේ හිකයන් බලන්න අනුරාධපුරය අනුරාගී මිනිසුන් නැති ඇලීම් නැති පුරය පළාත බලන්න ඒ කාලේ මම හිතන්නේ රහතුන්ගෙන්ම වැඩ සිටි නිසා අනුරාගී මිනිසුන් දැන් නෙමෙයි ඉස්සර ඈ දැන් නෙමෙයි ඉස්සර අනුරාගී මිනිසුන් සිටි පුරවරය කොහටද අපි මේ රාගයෙන් ඇලෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සිත පිළිබඳව කතා කරන්නේ සිත කියන්නේ එකක් කය කියන්නේ එකක් මේක කයට දාගෙන පිළිපැදල වැඩක් නැහැ කයට දාගත්තාම කන්නේ නැහැ බොන්නේ නැහැ නිදාගන්නේ නැහැ ජීවත් වෙන්නේ නැහැ පවතින්නේ නැහැ එතකොට ඒක කය කය නිවන් දක්වන්න බෑ මේක සිත එතකොට සිතේ අනුරාගීත්වයේ ඇතුව ඔබට ඇපල් කන්නත් පුළුවන් අන්නාසි කන්නත් පුළුවන් අඹ කන්නත් පුළුවන් රස බලන්නත් පුළුවන් රසයි කියන්නත් පුළුවන් නිරසයි කියන්නත් පුළුවන් ඒක ශාරීරික ප්‍රකාශ කරන දෙයක් ඒක රහතුන්ගේ වුණත් ස්වභාවය අනුරාගික කරගන්න පින්නතුනේ තමන්ගේ සිත පින්නතුනේ ආධ්‍යාත්මය ආධ්‍යාත්මය කියන පින්නතුනේ සංසාරෙන් ආපු හිත ඇත්ත තාම හොයාගෙන තියෙනවද දන්නේ අහුවෙලා තියෙනවද දන්නේ මේ ලෝකේ පවතින සිතකුත් තියෙනවා සංසාරෙන් ආපුහා ආයි සංසාරට එකතු වෙන හිතකුත් ඔබ ළඟ තියෙනවා අන්න ඒකටයි ආධ්‍යාත්මය කියන්නේ පැහැදිලිද එතකොට අපි සුවපත් කරන්න බලන්න පින්නතුනේ අර සංසාරෙන් ආපු හිත ඒ හිත හරිම ප්‍රබලයි පින්නතුනේ ඒ හිත තමයි මිනිස්සේ පෞද්ගලික පරිහරණය සිද්ධ කරන්නේ. ඔය හිත අහුවෙන්නේ ගොඩක් දෙනෙකුට. ඔය හිත අහුවෙන්න නම් පින්නතුනේ සමාධියේ ඉන්න ඕන පැය භාගයක්වත්. එහෙම නැත්තම් හොඳ අවබෝධයෙන් මනස තුලට අභ්‍යන්තරයට විනිවිද යන්න පුළුවන් ඥානයක් සිහියක් අවදියක් තියෙන්න ඕන. ආන්නේ කෙනෙකුටම තමයි පින්නතුනේ ඒ ආධ්‍යාත්මය මුණ ගැහෙන්නේ ආන්නේ ආධ්‍යාත්මය සුවපත් කරගන්න ඕන. ඒක තමයි සංසාරේ සැරිසරන සිත. පැහැදිලිනේ සංසාරේ සැරිසරන සිත පින්නතුනේ. මෙතන ඉන්නවා සිත් සුවපත් කරගත් අය. ඒ ඇත්තන්ට පුදුම හිතෙනවා ඇති මං ඒ කාලේ මෙන්න මේ වගේ හිතක් තියාගෙන ආවේ. දැන් මට මෙන්න මේ වගේ ලස්සන හිතක් තියෙන්නේ. එහෙම අදහස් තියන අය ඉන්නවද? ඉස්සර කාලේ හිතයි මගේ මේ දැන් තියෙන හිතයි මෙහෙම කම්පයා කරලා බලන්න නේ. සම්බන්ධ කරලා බලන්න. ආන්න එතකොට තවන්න තේරෙනවා තමන් කොච්චර අර මඩ ගොහුරකින් ගොඩට ඇවිල්ලා ඉන්නවද? ඈ කටු කොහලින් පිරි වනයක් මල් උද්‍යානයක් බවට පත් කළ තියනවාද කියලා තමන්ටම ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒක මාතුලින් මම දකිනවා එච්චරයි. මං ආවේ මේ සාසනයට ආවි පිස්සෙක් වගේ. කොච්චර මානසික සහ ඔළුවේ පීඩන තිබුණද කියනවනම් පින්නතුනි මේ ඔළුවෙන් ගිනි දැල්මත් වෙනවා වගේ. මේ ඔළුවෙන් එච්චර ඔළුව ප්‍රෙෂර් වෙලා නිකන් මේ මෙහෙන් මේවා මෙහෙම ගිනි දෙල් යනවා වගේ තේරෙනවා. භෞතිකවම එච්චර ප්‍රශ්නයක් නැති වුණාට මේ ලෝකයේ තේරුම් කරන ගන්න කල්හිදී ප්‍රඥාව තියෙනවා. දැන් ඔයත් හිතුණා ඇති එහෙම පීඩණයකට පත් වෙන කෙනා මේ දුර්වලයෙක් කියලා. නෑ. මේ ලෝකෙ දුක පේන්නේ ප්‍රඥාවන්තයාට. ඔය ප්‍රඥාව නැති අර පාරයිනේ පේමන්ට් එකේ ඉන්නේ හිඟන්නුන්ට ජීවිතේ දුක පේන්නේ නෑ, දුක දැනෙන්නේ නෑ, දුක තේරෙන්නේත් නෑ. මිනිස්සුගේ දුකයිද කියලා ඇහුවොත් නෑ. මේ මිනිස්සුන්ට සිගරට් එකක් බීලා අරකු ටිකක් බීලා සතුටු වෙන්න පුළුවන්. අපිට එහෙම බෑනේ පින්නතුනේ. ප්‍රඥාව තියෙන කෙනාට තමයි මේ ලෝකෙ දුක පේන්නේ. ඒ නිසා එහෙම පීඩනවලට, ප්‍රෙෂර් වලට, ડિප්‍රෙෂන් වලට අහසු වෙන කෙනා අපි දුර්වලයි කියලා හිතන්න හොඳ නෑ. ඉතින් ඒකට බෙහෙත් දීලා මේ මිනිස්සය මත් කරනවා. ඒක නෙමෙයි කරන්න ඕන. දහමට යොමු කරන්න ඕන. දහමට යොමු කරලා එයාට ඒ තියෙන ප්‍රශ්න පිළිබඳව ආදීනවය හා යථාර්ථය සහ විද්‍යාව අවිද්‍යාව පෙන්වලා දීලා ඒ මිනිස්සයාගේ මනස නිදහස් කරලා රහත් කරන්න පුළුවන්. මම හිතන්නේ ඔය ડિප්‍රෙෂන් තියෙන හැමෝම මං මාර්ගඵල ලබන්න පුළුවන් උදවිය. මේ මිනිස්සුන්ට පීඩනනේ දැනෙන්නේ. ඒ පීඩන වලට බෙහෙත් දීලා මත් කළා හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය තුල තියෙන ප්‍රශ්න විසඳන්න ඕන. මේට බනහන්නේ නැයිගෙනුත් අඩු වැඩියෙන් තියෙන්නේ ඒක තමයි. ඒක ධර්මයෙන් සුවපත් කරගන්නවා. එහෙම ඕන තරම් බෙහෙත් ගත්ත අය බෙහෙත් වලින් වැළකිලා ධර්මයෙන් සුවපත් වෙච්ච අය ඉන්නවා. මෙන්න මේ හැම වචනයකින්ම පිනතුනේ ඔබේ ආධ්‍යාත්මය නැමැති මාලිගාව ගොඩනගන්න බදාම හැන්දක් බවට පත් වෙනවා. ඔබ හිතන්නකෝ මේක වචනයක්වත් අහක යනවා කියලා නෑ. ඔබ දැකලා ඇති මේ බිත්තියක් හදන්න පොඩ්ඩක් මේක දිහා බලලා හිතන්න. බාසුන්නයල බදාම හැඳි කීයක් ගහන්න නැද්ද කියලා හිතන්නකෝ. බදාම හැඳගෙන ඉන්නේ පොඩ්ඩයි. ඔබ හිතන්න මේ බිත්ති පාරවල් වල ලක්ෂ කෝටි වාරයක් මේ බදාම හැඳි මේවයි තියෙනවා. ඒ හැම බදාම හැඳකින්ම තමයි ඒ ගොඩනැගෙන්නේ, ගොඩනැගිල්ල. ඒ වගේ තමයි මේ හැම වචනයක්ම පින්නතුනේ ඔබේ ආධ්‍යාත්මය ගොඩනගන, ඔබේ නිවන් මඟ ගොඩනගන බදාම හැඳක් බවට පත් වෙනවා. තේරෙනනේ? එක බදාම හැඳයි කියලා අහක දැම්මොත් දැන් මේ ශාලාවේ බිත්තියක හරි එක තැනක බදාම හැඳක් අඩුවෙන් තිබුණොත් ඔබට පේනවා. එතන පේනවා ඔබට. එහෙම අඩු වෙන්න බෑ. එහෙමනම් ඒ බදාම හැඳි හැම එකකින්ම තමයි ඔබේ ආධ්‍යාත්මය ගොඩනගන්නේ. ඔබේ දේශනාව ඔබේ නිවන් දැකීමට තියෙන ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. සත්‍ය අවබෝධයට නිවන් දැකුම කියන එකටත් වඩා මේ තමන්ගේ දුකෙන් නිදහස් වීම කියන වචනේ පාවිච්චි කරොත් හොඳයි. අරක නිකන් මේ ලාංඡනයක් වෙනවනේ නේද? නිවන් දැක්කා කියලා කිව්වොත් ඒක ලෝකේ තියෙන ලොකුම ලාංඡනය. ඒක දරාගත්ත මනුස්සයට ඉරිසියා ගන්න. එහෙම නෙමෙයි, දුකෙන් නිදහස් වීම පමණයි මේකෙදි වෙන්නේ. මන්න මාර්ගඵලයක් ලැබුවේ නැහැ පින්නතුනේ. මං දුකෙන් නිදහස් වුණා විතරයි. තේනනේ? අපෝයපා මාර්ගඵල ඕනෙම නැහැ. එපා. බුදු වෙලත් නැහැ මං හැමදාම කියන දෙයක්. මම නම් බුදු වෙලත් නැහැ, මාර්ගඵලත් නැහැ, පුතජනත් නැහැ, මොකවත් නැහැ. මම දුකෙන් නිදහස් වීම විතරයි ඇති කරගත්තේ. අදත් ඇති කරගෙන යන්නෙත් ඒක, ඇති කරගත්තෙත් ඒක, ඇති කරගන්න ඔය ඇත්තන්ට කියලා දෙන්නෙත් ඒක. මාර්ගඵලයක නැමැති අර ටයිටල් එකක් අවශ්‍ය කරනවා නම් මම කොහෙට හරි ගිහිල්ලා කොහෙන් හරි සහතිකයක් අරගන්න එකයි තියෙන්නේ. එහෙම සහතික වැඩක් වෙන්නේ නැහැ. අපේ ආධ්‍යාත්මයට දැනෙන්න ඕන අපේ සුවපත් භාවය. ඒ ඇරෙන්න වෙන කිසිවක් කඩන්නේ නැහැ. හරි. ඔබේ මනස ඔබ ලෝභ ద్వේෂ මෝහ වලින් දුරු කරලා තියනවද? දුරු කරවගෙන තියනවද? මනස තව දුරටත් ලෝභ ద్వේෂ මෝහ වල පැටලෙනවා නම් ඔබ ඔබේම මනසින් විමසන්න. කුමක්ද එහි ඇති විද්‍යාව? එහි ඇති විද්‍යාව, එහි ඇති සත්‍ය කුමක්ද? ලෝභ ද්වේෂ මෝහ වල පැටලෙන්නේ නැතුව පින්නතුනි මේ මොහොත මේ කාලයවත් සිටින්න අපිට පුළුවන්. කොහොමද ලෝභ ද්වේෂ මෝහ වල පැටලෙන්නේ නැති කෙනෙක්ගේ වාසය? කොයි වගේ වෙනවද? කොයි වගේද ස්වરૂපය? පොඩ්ඩක් කියන්න බලන්න ඔබට හැඟෙන විදියට. කොහොමද ඔබට මේක දැනෙන්නේ? ඔය වරින් වර බෙදලා ගත්තට වැරදි. ලෝභයේ ඇතුලේ ద్వේෂය තියෙනවා. ලෝභයේ ඇතුලේ මෝහය තියෙනවා. ඈ ආයි ద్వේෂය ගත්තත් ద్వේෂය ඇතුලෙත් තියෙනවා. ලෝභය ඇතුලෙත් තියෙනවා. මෝහය ඇතුලෙත් තියෙනවා. නිකම් බෙද බෙදා එන්න ඕනේ නෑ. මේක ලෝභයි මේක ద్వේෂයි කියලා ඔය ద్వේෂය ඇතුලේ ලෝභේ තියෙනවා. ඈ ලෝභය ඇතුලේ ද්වේෂය තියෙනවා. එහෙමනම් වෙන ඕනම සිතක් ගත්තාම අනිසිත ඒකේ පවතිනවා. ගින්දර ගත්තත් ඒකේ ජලය තියෙනවානේ. ඒ වගේ තමයි. හරි. ඊළඟට කොහොමද Taman? එහෙමයි. අන්න හරි. කොහොමද අපේ ડોක්ටර්ගේ විග්‍රහය? අන්නහරේ ලෝභ ద్వේෂ මෝහ වලින් මිදුනහම තමන්ට දැනෙන්නේ විවෘත නිදහස් සුවපත් සිතක්. හා හරි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි ගැඹුරුයි කියලා නිකං කාලේනාස්ති කරගන්න එපා. ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිරෝධ නිබ්බාණං ඔච්චරයි. පැහැදිලිද? අනේ බුදුහාමුදුරගේ ධර්මයේ මෙහෙමයි අභිධර්මයේ සූත්‍ර අර්ක මේක කියලා ඔළුවේ නිකං පටලවා ගන්න එපා. අපරාධි කාලය. බුදුරජාණන් වහන්සේ අගය කළේ අනර්ථපද 1000ක් ඉගෙන ගන්නවට වඩා අර්ථපද එකක් ප්‍රගුණ කරන එක විතරයි. දැන් මම මේ උත්සාහ කරන්නේ අලුතෙන්ම පද ඔයල්ත්න්ගේ ඔළුවේ දාලා ඔළුවේ පුරවලා පොත්වල ලියා ගන්න දීලා පොත් පුරවලා යවන්න නෙමෙයි. දන්න එක පදේ තුල ධර්මය දකින්න. ධර්මය නොදක ගාථා 1000ක් පොත්වල ලියා ගන්න එකද වටින්නේ? එක ගාථාවකින් ජීවිතය හා ලෝකය සද්ධර්මය අවබෝධ කර ගන්න එකද දකින්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් අහලා බලන්න. ඒතර බුදුහාමුදුරන්ගේ උත්තරේ තමයි එක ගාථාවකින් ජීවිතය හා ධර්මය දකින්නක ශ්‍රේෂ්ඨයි. අනවබෝධයෙන් ඔහේ ලියලියා කියවි කියව කියව නැහැ. අපි එළි වෙනකන් සරුව රාත්‍රික දේශනා අහන පරිත්තාන් දන්නවද? දන්නේ නැහැ. කියන පොඩි හාමුදුරුවරුත් දන්නේ නැහැ. උච්චාරණය කරනවා. අරේ මේ ඔක්කොම ශබ්ද දාලා කියනෝ. දන්නේ නැහැ. යාන්තම් අර ඒකේ විග්‍රහය පල්ලෙහා පිරිත් පොතේ තියෙන ටික ඕනම් කියවලා දන්නෝ ඇති. ඒත් ඒවයි තියෙන පූර්ණ අවබෝධයන් දන්නේ නැහැ. වැඩක් තියනවාද? වැඩක් නෑ. එච්චර කමක් නෑ. ස්වරයට දොනියටත් ලෝකේ තියෙනවා. මන්ත්‍ර ශාස්ත්‍ර වල වගේ බලයක් තියෙනවා. හරි, ඒකට කමක් නෑ. නමුත් නිවන් දකින්නට නම් ලෝභ දේශ මොහ දුරු කළාම හරි. ත්‍රිවේදනාව ඉක්ම වුවාම හරි. කාලයෙන් තොර වුණාම හරි. රැය දහවල ඉක්ම වුවාම හරි. ඉන්ද්‍රිය විෂය ඉක්ම වුවාම හරි. ඉන්ද්‍රිය සංවර කරාම හරි. නිකන් දැනුවත් වෙන්න ගොඩාක් අමාරුවෙන් දුක් විඳින්න එපා. දැන් දැනුවත් වෙලා ඉවරයි. හරි නේද? දැන් තියෙන්නේ ප්‍රැක්ටිකලි ප්‍රායෝගික කරගන්න. දැන් හරි අමාරුවෙන් ලොකු ගණිත විෂයක් පැටලවුම් අරව ගන්නවා වගේ දැනුවත් වීමේ දැනුවත් වෙවි මේ කාලය ගත කරන්න එපා. මෙතෙන්ට වඩා අතන හොඳයි, අතෙන්ට වඩා මෙතන හොඳයි. අර හාමුදුරුවෝ ගම්බීරට කියන පිස්සුනේ. අර හාමුදුරුවෝ ගැඹුරුවට කියනවා ආනන්ද හාමුදුරන්ට වඩා හරි පුළුල්ව කියන. ඒ එවිට මට පැටහෙන්නේ මේ මිනිස්සයාගේ තියෙන දුර්වලතාවය. ඈ මේ ලෝභ දේශ මෝහ දුරු කිරීම කියන වචනේවත් මේ මිනිස්සයා හරියට තේරුම් අරගෙන නැතුව මේ අවසා හැමතැනම දුවනවා කියන හැඟීම තමයි මට එන්නේ. එච්චරයි. පිනුතුනි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙනු ධර්මයේ තුල සිත පිහිටවන්න අමාරුයි. ඒකේ කාලෙත් උපමා කරලා තියනවා. ඔටුවෙක්ගේ පිටේ දුඹ ගෙඩියක් තියනවා වගේ, දුඹ ගෙඩියක් තියලා ඇවිදගෙන ගෙනියනවා වගේ වැඩක් කියලා. ඒක කරන්න බෑනේ. ඔටුවෙක්ගේ පිටේ දුඹ ගෙඩියක් තිබ්බම පෙරලිලා වැටෙනවා. ඉතින් අන්න ඒ වගේ පිහිටවන්න අමාරු තත්ත්වයක් තියෙනවා බුදුහාමුදුරුවන්ගේ මේ උතුම් ධර්මයේ තුල. හැබැයි ඉතින් පිහිටවන්නත් පුළුවන්. ඒකේ ක්‍රමය, ඒකේ විද්‍යාව ඉගෙන ගන්න ඕන. තේරුණානේ? සරුංගලයක් වුණත් පින්නතුනි ඒකේ තියෙන විද්‍යාව ප්‍රයෝජනෙට ගන්න නැතුව භාවිතා කරොත් ඒ සරුංගලෙ උඩ යන්නේ නැහැ. පුංචිම දේ. ඒ වගේ තමයි මේ ධර්මයේ තුලත් එහෙමයි. ඒකේ තියෙන හරිම විද්‍යාව භාවිතා කරන්න ඕන. සරල නිසාම ඒක තේරුම් ගත්ත කෙනාට සරලයි තමයි. ඕනම දෙයක් තේරුම් ගත්තට පස්සේ සරලයිනේ නේද? ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් තේරුම් නොගත්ත කෙනාට ඒක මහා මෙරක්. කිසිම දෙයක් එක්ක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වාසය කරන්න. මේක හොඳට තේරුම් කරගන්න, හොඳට පුරුදු කරන්න. ඒක තමයි ආර්ය සමාධිය. කිසිම දෙයක් එක්ක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වාසය කරන්න. භෞතිකත්වයේ නෙමෙයි, ওই භෞතික මනස තුල මේ ඇලෙන්න ගැටෙන්න නැතුව තියා ගන්න හදනොත් තෙරපගෙන ඒගොල්ලෝ මෙහෙමයි. ඇලෙන්න නැතුව ගැටෙන්න නැතුව ඉන්න මම කරගෙන ඉන්නවා. එතනම ඇලිලා, එතනම ගැටිලා. ඇලෙන්න නැති ගැටෙන්න නැති මනුස්සයන් නම් එයා හරි රිලැක්ස් නිදහස්. දත් පිටි කාගෙන ඇලෙන්න නැතුව ගැටෙන්න නැතුව ඉන්නවා. කවුරු හරි නේද? එහෙම හරියන්නේ නැහැ. එතනම ඇලිලා එතනම ගැටිලා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ආධ්‍යාත්මය තුළ පුරුදු වුණාම ඒක අපිට පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක කියලා දුන්නාම මේ බන කියන හාමුදුරුව ඇලෙනවද ගැටෙනවද ඇතුව පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕන කියලා එහෙම try කරන්න හදන්න එපා. උන්වහන්සේට ඕන වෙලාවට ගැටෙනවා, ඕන වෙලාවට ඇලෙනවා, ඕන නැති වෙලාවට ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඒක උන්වහන්සේගේ වැඩක්. තේරුණානේ? රජතුමා මාලිගාවක් හදාගත්තට පස්සේ රජතුමා මාලිගාවේ ඉන්න වෙලාවට මාලිගාවේ ඉන්නව අඹවත්තේ ඉන්න වෙලාවට අඹවත්තේ ඉන්නව එළියේ සංචාරය කරන වෙලාවට සංචාරය කරනවා. හැබැයි යට ආයි මාලිගාවට යන්න පුළුවන්. මාලිගා නැති අයට ඔය එළියේ සංචාරයේ විතරයි මාලිගා නැහැ. යන්නේ එකයි වැඩේ. ඒ නිසා මේ උතුම් ධර්මයේදී සිද්ධ වෙන්නේ විශේෂයෙන් දකින්නත් පුළුවන් අර සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්. ඉන්ද්‍රිය විෂය ඉක්මෝල දකින්නත් පුළුවන් කරුණු කාරණා ඉන්ද්‍රිය විෂයට ඇවිල්ලා දකින්න පුළුවන්. ඉන්ද්‍රිය විෂයට ඇවිල්ලා දකින්නේ නැතුව කොහොමද ලෝකේ පවතින්නේ? ඒ මනුස්සයා ඉන්ද්‍රිය විෂය ඉක්මවාගෙන පාර ගියොත් එහෙම කල ලයිට් කඩාගෙන පාරේයි. ඇයි? ඔව් රතු කියලා එකක් නැහැ, කොළ කියලා එකක් නැහැ, කා කියලා එකක් නැහැ, මයි යනවා. ඔය ඔක්කොම ප්‍රපංචයක් කියලා පොලිස් කාර්යයට කියන මොකක්? ප්‍රපංචයක් නේ, රතු කියලා එකක් නැහැ. ඔව් කොළ කියලා එකක් නැහැ, කහ කියලා එකක් නැහැ. කවුද කියලා දුන්නේ? අර සම්මා සමාධි ආනන්ද හැමතුර හායන ආනන්ද හැමතුරට මේ දඩ කොලේ ගිනිලා දෙනවා කියලා. ඉතින් ඒ නිසා සම්මුති ඉන්ද්‍රිය විශේෂයට අපි එන්න ඕන නේද? ඒ නිසා මේව සම්මුතිකරණය කරන්න ගියාම තමයි මේ ඔළුව පටලවා ගන්නෙ. මේක ආධ්‍යාත්මයක්, දර්ශනයක්, දර්ශන විශයක්, දර්ශන පතයක්. ඊළඟට අපි සම්මුතියෙන් ඉද්දී ඇත්තටම ගේන්දි ගන්න ඕන තැන් තියෙනවා, ගේන්දි ගන්නම ඕන. එහෙම නැතුව බෑ. හයියෙන් ශ්‍රද්ධ කරන් කරලා කියන්න ඕන තැන් තියෙනවා, කතා කරන්නම ඕන. පාරක හැටියක සමාජයේ හැටියට ගමන් කරන්නම ඕන. එහෙම නැතුව බෑ. ඒක තමයි ලෝක ස්වභාවය, ලෝක විවාහාරය. දැන් රහතන් වහන්සේලා හැම විටම මම කියන වචනේ භාවිත කරනවා. ආනන්ද හාමුදුරුවන්ට විශාල සිවුරු ගොඩාක් පූජා කරනකොට කොසල් රජුරුවන්ට සැකය මේ අදහසක් ඇති වෙනවා, මේගොල්ලෝ ලෝභ ద్వේෂ මොහ නැති කරා කියනවා. අර 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 අන්තපුරේ හිටි 500ක්ගේම සලුපිලි ඔක්කොම ආනන්ද හාමුදුරු තනියෙන් බාර අරගෙන සැකයක් ඇති වෙනවා. මොකටද මෙච්චර හාමුදුරුවන්ට සිවුරු? කිව්වා මේ මට අඳින්න නෙමෙයි, මහාන වෙන එන්න හැම කෙනෙකුටම මේක දෙන්න. හා ඊට පස්සේ ඉතින් අපි පුළුවන් තරම් මේක භාවිතා කරනවා. භාවිතා කරලා බැරි තැන පාපිස්සටත් ගන්නවා. එළවලු ව්‍යංජන ඒවා අල්ලන්නත් ගන්නවා, කේතල අල්ලන්න. අවසානයේ මේ ඉතුරු වෙන කොටස් බිත්තියට තියලා මැටි ගහන්නත් අපි භාවිතා කරනවා කියලා ආනන්ද හැඳුරු මතක් කළා. එතකොට බලන්න කලමනාකරණය භෞතිකත්වයේ. ඉතින් බැලුව බැලමට පේන්නේ බුදුම ලෝභයේ නිරිච්ච රෙදි කෑල්ල වීසි කරන්නේ. ඈ මු නිවන් දකේද නෑ. ඒ තමයි බුද්ධානු ශාසනයේ ඒ කලමනාකරණය. පාත්‍රය පවා පින්නතුනි පරිස්සමට තියෙන පිළිවෙලවල් පවා ශාසනය උගන්වන ඒ කලමනාකරණය. මෙන්න මේව පටලවා ගත්ත නිසා අපි මේ සමාජෙම අනාථ වෙලා ඉන්නේ. බුදුහාමුදුරන්ගේ මේ ආධ්‍යාත්මයේ සිතෙන් අතහැරීම කියන එක තෝරගත්තේ නැහැ. භෞතිකෙන් අතහැරින්න පුරුදු වුණා. භෞතිකෙන් කොච්චර අතහැරියත් සංඥාවේ තියෙනවා පිටුතුටි වැඩන්නේ. තේරුණා නේද? ওই පන්සල් වලට දීලා තියෙනවා නේද දායකයෝ නොයෙකුත් දේවල්. ඒව පන්සල් වල නෙමෙයි තියෙන්නේ. ඒව මිනිසුන්ගේ ඔළු ගෙඩි ඇතුලේ තියෙන්නේ. තේරුණා නේද? ඔළු ගෙඩි ඇතුලේ තියෙන්නේ. හැමෝගෙම නෙමෙයි. උතුම් මනුස්සයා දන්නෝ ඒක. ඒක පිළිබඳව හොඳ අවබෝධයකින් අත්තරින්න සහ ඒ දේවල් කරන්න. නමුත් සංඥාව යතහැරෙන්න ඕන. සංඥාව යතහැරෙන්න ඕන. අලෝභ සංඥා තියෙනවා, ලෝභ සංඥා තියෙනවා. දැන් ওই දෙකෙන් මොකද්ද හොඳ? දෙකම වැඩක් නැහැ පින්නතුනේ. අලෝභ සංඥාවත් අතහරින්න, ලෝභ සංඥාවත් අතහරින්න. මොකද අලෝභ සංඥාවක් තියාගෙන ඉන්නේ? ඒකත් සංඥා උපාදානයක් නේ. මෛත්‍රී සංඥාවක් තියෙනවා, අමෛත්‍රී සංඥාවක් තියෙනවා. මොකද දෙකම දෙකෙන් හොඳ? මෛත්‍රී සංඥාවත් අතහරින්න පිළිතුනේ. ඒක වැඩක් නැහැ. ඒකට හේතුව දැන් අපි කොහොමද දන්නවනේ? ප්‍රේමය කරන මිනිස්සුම ඒ තරමට වෛරත් කරනවා කියලානේ. ඒක නිසා ප්‍රේමය ලබන්න බය වෙන්න ඕන අපි මිනිස්සුන්ගේ. ප්‍රේමයේ සමග වෛරය, වෛරයේ සමග ප්‍රේමය, අලෝභයේ සමග ලෝභය, ලෝභයේ සමග අලෝභය. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය, අලෝභෝ නිදානං කම්මානං සමුදයාය. ධර්මයේම කියවෙන වචනයක්. මේ මං හදලවත් විකෘති කළාත් කියන එක නෙමෙයි, අමාමෑණියන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඈ දෝසෝ නිදානං කම්මානං සමුදයාය, අදෝසෝ නිදානං කම්මානං සමුදයාය. ඈ දෝෂයත් අයින් කරන්න, අදෝෂයත් අයින් කරන්න. ඒ කියන්නේ වෙනතුනේ කෙටියෙන්ම ගත්තොත් මට ලස්සන වචනයක් ආවා. එහෙමයි. කිසිම දෙයකට කිසිම මානසික ස්වභාවයකට ඔබ ප්‍රෙෂර් එකක් දෙන්න එපා. එහෙම කියන්නේ පුෂ් කරන්න එපා. කිසිම මානසික ස්වභාවයකට. පැහැදිලිද? සරලවම තිබුණා. ඒක බුදුහාමුදුරුවවත් ඒත් එපා. ධර්මයේ තියා මොකවත් කිසිම දෙයක් කියලා කිව්වම ආයෙත්ින් වචනයක් ඕනේ නැහැ. කිසිම දෙයකට තල්ලුවක් දෙන්න එපා. එහෙම දුන්නොත් කර්මය. ඒ කියන්නේ අනුන්ගේ බක්කි තල්ලු කරන්න යන්න එපා. අපිට එන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ බක්කි. නාට්‍යමල ඉන්නෝනේ බක්කි තල්ලු කරන් යන. ඉතින් ඕවා තල්ලු කරන් යන පටන් ගත්ත ගමන් නාට්‍යම ජොබ් එකට එනවා. ඒ නිසා කිසිම දෙයකට එහෙම තල්ලු කිරීමක් කරන්න එපා. ප්‍රෙෂර් කරන්න එපා. කිසිම මානසික ස්වභාවයකට ඔබ බලන්න මේ මොහොතේදී එහෙම දෙයක් කරනවා නම් ඔබ ඒකෙන් වළකින්න මේ මොහොතේම. දැන් මේ මොහොතේ ඉන්නේ මොන වගේ මානසික ස්වභාවයකට ප්‍රෙෂර් එක දෙදීද ඔබ බලන්න. මොනම මානසික ස්වභාවයකට ප්‍රෙෂර් එක දෙන්න එපා. ප්‍රායෝගික කරන්න, ප්‍රායෝගික කරන්න, ධර්මයෙන් ප්‍රායෝගික කරන්න ඒකයි ශ්‍රේෂ්ඨ. හරියට ඒ දේ කියන දේ කරන්න ඔබට ධර්මයේ රසය අත්විඳින්න ලැබේවි. ප්‍රායෝගික කරන්න. බලන්න ඔබ හැම විටම ධර්මයේ තුල හරියටම ඔබ පිහිටලා තියනවාද කියලා. ධර්මයේ තුල ඔබ හරියටම පිහිටා ඉන්නවද කියලා බලන්න. ඔය කරන ක්‍රියාවලිය යම් වැරද්දක් ඇති කොතන හරි ධර්මයට නොගැලපීමක් ඇති. ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට නොගැලපීමක් ඇති. අන්න ඒක හැම මොහොතකම හදා ගන්න. හොඳයි සාදු. අපි ප්‍රායෝගික වැඩසටහන් වෙනම දවසක යොදාගෙන කරන්න ඕන කියලා දැන් කල්පනාවක් තියෙනවා. ප්‍රායෝගික වෙන්නත් අපේ පින්වතුන්ට වෙනම වරුවක් දවසක් දෙන්න ඕන. ඒක ගොඩාක් ප්‍රතිඵලදායකයි. ගොඩාක් නැඹුරු මේ වැඩසටහන දේශනා වැඩසටහනක් හැටියට. නමුත් දක්ෂ කෙනාට මේ දේශනා වැඩසටහන සමගම ප්‍රායෝගික වෙන්න පුළුවන්. ඒ කියන්නේ අහන කරුණක් කරුණක් පාසාම තමන්ගේ ආධ්‍යාත්මික අඩුපාඩු හදා ගන්නවා වේගෙන්. පැහැදිලිනේ? YouTube එකෙන් බලාගෙන කෑම හදන්න දන්නෝ. YouTube එකෙන් බලාගෙන රෙදි මහන්න දන්නෝ. රස කැවිලි හදන්න දන්නෝ. YouTube එකෙන් බලාගෙන හිත හදාගන්න බැරි අය නේ? පුළුවන් නේ? එහෙනම් හිතත් හදාගන්න පුළුවන්. මෙතන තියෙන ධර්මය නොදන්න කම නෙමෙයි. ප්‍රායෝගික කරන ගැනීම. ගොඩ ඉඳන් පීනන්න ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා පුහුණු කරුවා කියලා දෙනවා කියලා දෙනවා දියට පැන්නහම ගිලිනවා ඊට පස්සේ හොඳම වැඩේ තමයි පුහුණු කරුවට සද්ද දෙන කටවහ ගන්න කියලා ඉවරලා තමන් දියට පැනලා පුළුවන් තරම් හෙමින් හෙමින් පීනන්න ඕන අපි පීනන්න පුරුදු උනේ පුහුණු කරුවෝ මේ පීනන්න උගන්නලා නෙමෙයි අපේ ළඟ ඉන්න කොළු ගැටව් යාළුවෝ දියට අපිව තල්ලු කළා. උන් අපිට ඉගැන්නුවෙත් නැහැ. පීනන විදිය මොකද පළවෙනි දවසේ තල්ලු කරන ඕනේ එක්කන් ගිහිල්ලා තල්ලු කරපුවම වතුර පෙවිලා කෑස්ස ඇවිල්ලා මැරෙන්න ගිහිල්ලා අමාරුම උනොත් කවුරු හරි ගොඩ ගන්නවා. කොහොම හරි අන්න එහෙම පීනන්න පුරුදු වුණා. පෙවෙන නිසා පීනුවා. මාර්ගඵලයක් හොයාගෙන ගියොත් ජීවිතේට සංසාරේට ඒක හම්බ වෙන්නේ නැහැ. ඔබ දුකෙන් නිදහස් වීම හොයාගෙන ගියොත් ඔබට ඒක වෙන්න පුළුවන්. නිදහස් කරනවා නම් කරන්න තියෙන්නේ දුක පමණයි. නිදහස් වෙනවා නම් වෙන්නේ දුකෙන් පමණයි. මාර්ගඵල කරපින්නා ගැනීම හීනයක්. ඒක වැඩක් නැහැ. ඒ தත්වයට පත්වෙච්ච උත්තමයන්ට එහෙම ඵල කියලා જાතියක් ඇඟේ ගහගෙන අලවගෙන නැහැ. නැත්තම් ඉති මාර වාද ભેදයක් නැත්තේ. මම සෝවාන්, මම සකදාගාමි, මම රහත් කියලා මාර ලොකු කම් නැත්තේ නේද? සරියුත් හාමුදුරන් වහන්සේ පරක්කු වෙලා ආරාමෙට වැඩම කළාම උන්වහන්සේට සැතපෙන්න තැනක් තිබුණේ නැහැ. කොම එක එක තැන්වල සැතපිලා. උන්වහන්සේගේ ඇඳ ඇතිරිල්ලෙත් සැතපිලා. උන්වහන්සේ කල්පනා කරේ දැන් ඔය කවුරුත් අවදි කරන්න ඕනේ නැහැ කියලා. උන්වහන්සේ අර නුග ගහක් යටකට ගිහිල්ලා කකුල් දෙක පලක් බැඳගෙන තමන්ගේ එරමිනිය ගොතාගෙන උන්වහන්සේ සමාධියෙන් රැය පහන් කරනවා. උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී දකින්න මේ සරියුත් හිමියෝ මේ ගහ යට වැඩ ඉන්නවා. මොකද කියලා ඇහුවාම උන්වහන්සේ ප්‍රකාශ කරාම කිව්වා ඊට පස්සේ වැඩිහිටියෝ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඒකෙන්ම අදහස් වෙනවනේ නේද උන්වහන්සේලාගේ තියෙන ඒ නියුණු ගුණය. නියුණු ගුණය මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා, මොනතරම් උදාරද කියලා. අපි නම් ඒ දැන් මේ මේ සමාජය තුල නම් ඒ වගේ දෙයක් දකින්නද? සමහරලාට දුර්වලකමක් හැටියට. එයාට පවර්ස් නැහැ. ඒ නිසා තමයි ඒව ඉන්නේ. පවර්ස් නැති නිසා කියලා නෑ නෑ ඒ නියුණු ගුණය. ඒ නියුණු ගුණය. පෙනුතුනේ නියුණු ගුණයට ආවහම එයාට එහෙම තත්වයක් නැහැ. උසස් තත්වයකුත් නැහැ, පහත් තත්වයකුත් නැහැ. එහෙම තත්ව මැන බලන්නේ නැහැ. මම මෙන්න මේ රටාවේ ඉන්න ඕන, මේ විදියේ ඉන්න ඕන, මේ මේ ආකාරයේ වෙන්න ඕන කියලා එහෙම හිතන්නේ නැහැ. ඕනම එකකුත් එකයි, කොහේ වාඩි වුණත් එකයි, එහෙමමත් නැහැ. තේරෙනවද? මහන්සලාගේ ඒ ගෞරවයකුත් තියෙනවා, වැදගත්කමකුත් තියෙනවා, ධර්ම ගෞරවයකුත් තියෙනවා. සරියොත් හාමුදුරුවම තමගේ මවට බණ කිව්වෙත් නෑ ධර්ම ගෞරවේ නැතුව. හැබැයි උන්වහන්සේලා කිසි දෙයක්, ඒකට හේතුව සරියොත් හාමුදුරුවන්ගේ වරදක් නෙමෙයි. ධර්ම ගෞරවේ නැතුව බණ නොකීම, ධර්ම ගෞරවේ නැතුව බණ කීම කියලා කියන්නේ මේ ගඟට ඉනි කපනවා වගේ වැඩක්. ඒක නිසයි ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ. ඇත්ත උන්වහන්සේගේ මේ දුර්වලකමක් හරි මාන්නයක් හරි නිසා නෙමෙයි. මෙයාගේ මුලින්ම ධර්ම ගෞරවය හටගන්න ඕන. ඊට පස්සේ තමයි මෙයාට බණ කියන්න ඕන. දැන් මෙයාට හරි එනවා ධර්ම විරෝධීෙක් හරි, අපිට වෛර කරන මිනිස්සෙක් හරි, එහෙම නැත්නම් ධර්ම ගෞරවයක් නැති මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සර බණ කියලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. වැඩක් නැහැ. එහෙනස ධර්ම ගෞරවය පිළිටන්න ඕන. ධර්මයේ මට අවශ්‍යයි කියලා අර ගාථාව කියලා හරි නොකිය හරි කම්මට්ටානම් යාචාමි. මට කර්මස්ථානයක් දෙන්න මං ගමන් කරන්න කියලා එහෙම ඉල්ලීමක් තියෙනවා. දැන් මේ ආනන්ද හාමුදුරුව කියන වචනවල ගොඩාක් අමාරුවෙන් හරිය අමාරුවෙන් නිකන් ඔළුව මහන්සි කරගෙන හරිද වැරදිද මේ කියන දේවල් කියලා නිකන් ගලපන්න බලාගෙන ඉන්නවා නම් ඒ මහන්සිය වෙන්න එපා. හරිය අමාරුවෙන් ඉන්න ආනන්ද හාමුදුරුව කියනක හරිද වැරදිද, හරිද වැරදිද කියලා නිකන් කම්පයා කරලා හදන්න. කොහෙන්ද ඕක සම්බන්ධ කරලා හරිද වැරදිද තෝරගන්නේ කොහොමද කියන්න මට? හරි කියලා තීරණයට එන්නේ කොහොමද? වැරදි කියලා තීරණයට එන්නේ කොහොමද? ඔබ හරියටම තේරුම් ගත්තොත් ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මය ඔබ තේරුම් ගනී. මේකේ හරි වැරදි කියලා දෙයක් නෑ. මේ ඔක්කොම ධ්වනි. ඕනනම් අපිට මේව හරියට ගන්නත් පුළුවන්, ඕනනම් වැරදියට ගන්නත් පුළුවන්, ඕනනම් මධ්‍යස්ථව ගන්න පුළුවන්. ඒක නෙවෙන්නේ මෙතනින් බණ අහලා කට්ටියක් මට බැන බැන යනවා. කට්ටියක් ප්‍රශංසා කර කර යනවා. කට්ටියක් තේරුන්නේ නැහැ කියාගෙන යනවා. ඉතින් ඕකේ වෙන්නේ. ඒ නිසා මේ මතක තියාගන්න ආනන්ද හැඳුනගේ ධර්මයේ හරිත් නැහැ වැරදිත් නැහැ මොකවත් නැහැ. ඉතින් දැන් ටික දෙන මෙතන යන ගමන් කී කියයි මේක නම් මට තේරුන්නේ නැහැ. තේරෙන්නේ නැහැ තමයි. ඒ තරම් එක ගැඹුරු කතාවක්. තේරෙන්නේ නැත්තේ ඔබේ දෝෂයක්. දැන් මොනවා හරි මම මේ කොලයක් පෙන්වනවා. ඔබ කියන මට පේන්නේ නැහැ කියලා. කාගේ දෝෂේ? ඇහි දෝෂේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඕ ඇස් කණ්ණාඩි හරි ඇස් බෙහෙත් හරි දාලා ඇහි පෙනීම වර්ධනය කරගන්න ඕන. ආන ඊට පස්සේ තමයි බලන්න පුළුවන්. ඒ නිසා වෙන තමන්ගේ නොපෙනීමට වරද තමාමයි. හරි. ධර්මයේ යනු කුමක්ද? යෝ ධම්මං පස්සතේ. ඔබ ධර්මයේ දකින්න පස්සතේ ස්පර්ශ කරන්න. නැත්තම් ධර්මයේ තුල ඔබ ලැබුම් ගන්න. ධර්මයේ තුල ඔබ පදිංචියට යන්න. ධර්මයේ ඔබගේ ජීවය කරගන්න. ඒකයි පස්සතේ කියලා කියන්නේ. ධම්ම ජීවිනෝ. ධර්ම ජීවියක්ද තියෙන්නේ? උපාදානස්කන්ධයේ ජීවියක්ද තියෙන්නේ? උපාදානස්කන්ධයේ ජීවයක් ධර්ම ජීවයක් බවට පත් කරගන්න ඕන. පුජ්ජලත්වයේ ජීවය ධර්මයේ ජීවය බවට පත් කරගන්න ඕන. බලන්න බුදුහාමුදුරු කොච්චර ලස්සනට කොච්චර අමාරුවෙන් මේ නිරෝධ සංඥාව විමුක්ති සංඥාව ලෝකෝත්තරයේ ස්වභාව ලක්ෂණය මේ මනස තුළ මතු කරගෙන ආවා කියන්නේ. ඒක අදහන්න බැරි විශ්මිත දෙයක් වෙන්න තුනේ. ඒක ලස්සන දෙයක්. ඒක කොච්චර ලස්සනද නමුත් ඒක මොනතරම් ගැඹුරුද කියනවා නම් සැරියුත් මහරහතන් වහන්සේ වැනි උත්තමෙක් පවා කිව්වේ බුදුහාමුදුරුවනේ මේක ආශ්චර්යයක්. මේ ධර්මය තනිව අවබෝධ කරන්න නෙමෙයි පුජ්‍යලේකට තනිව හිතන්නවත් බෑ. දැන් මේක සාමාන්‍ය මිනිස්සෙක් කොහේ හරි කිව්වනම් ඕක පොඩි දෙයක් කියලා හිතන්න පුළුවන්. මේ කියන්නේ කවුද? මේ ලෝකයේම බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙන උත්තමයන් වහන්සේ. හායි ඒ ප්‍රඥාවට හෙළ යන්න තව කෙනෙක් නැහැ. ඒ උත්තමයන් වහන්සේ මේ කියන්නේ. එතකොට උන්වහන්සේ වැනි උත්තමයේගේ ප්‍රකාශයේ බරපතල බව. එහි තියෙන මේ ගැඹීරත්වය මොන තරම්ද කියලා ඔබම හිතන්න. අර ලෝකේ ඉන්න ලොකුම කෝටිපතිය මේක මිල වැඩි මේක හරි ගණන් කියලා කිව්වොත් ඒ ගාන කොහොම ගාණක් වෙන්න ඕනද නේ? අන්න ඒ වගේ තමයි. ලෝකේ ඉන්න සැරියොත් හාමුදුරුවෝ මේක මහා බරපතලයි කියලා කිව්වොත් ඒ බරපතලකම කොහොම බරපතලකමක් විය හැකිද? එවන් වූ ධර්මයක් සමාජයට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සුන්ට කියවලා 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 කටේ කෙල හිඳිනකන් අවබෝධ කරාම ගෙදරින් ඉන්න උන්දලා කෙනෙක්වත් පිළිගන්නේ නැති එක සාධාරණයිනේ. ඈ අපේ අම්මලාට රේඩියෝ එක ඔන් ඕෆ් කරගන්න බැරි, ටීවී එක ඔන් ඕෆ් කරගන්න බැරි. නිවන් දැක්කා මොන පිස්සුද? වෙන දෙයක්ද? එහෙමනම් මේ ධර්මයේ ආශ්චර්ය බලය අපේ කටේ ලේ රහ වෙනකන් කියවීම සියල්ල ප්‍රයෝගී වෙලා තමයි කවදක හරි ඒ සත්‍ය අවබෝධ කරනගෙන අවබෝධ කරන්නේ. ඉතින් ඒක නිසා මේ සමාජය විශ්වාස කරන්නේ නැහැ. මේ සමාජය නිර්වාණය මාර්ගඵල කියන එක මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේට වීසි කරලා දාලා ඉන්නේ. මේවා බෑ දැක්කයි කියනවා නම් ඒක බොරුවක්, ඒක අවිද්‍යාවක්, ඒක විය නොහැකි වැඩක්, ඒක කළ නොහැකි වැඩක්, ඔය රැවැට්ටීමක්, ඔය ප්‍රෝඩාවක් කියන මතේටම සමාජය ඇවිල්ලා තියෙනවා. ධර්මයේ දැනගත්තට විභාග කළුවට නම් පින්නතුනේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ග්‍රන්ථ ධූරය කියන්නේ එක පැත්තක්, විදර්ශනා ධූරය කියන්නේ තවත් පැත්තක්. විදර්ශනා ධූරය යන කෙනා ගොඩාක් ගාථා දන්නේ නැහැ. එයා දන්නේ පද කීපය දන්නේ, එයා ප්‍රායෝගික කළා. ග්‍රන්ථ ධූරය කියන කෙනා ප්‍රායෝගික කරන්නේ. එයා ගාථා දහස් ගණන් ලක්ෂ ගණන් අටුවා ටීකා ටිප්පණි සූත්‍ර ඕන එකක් පිටු අංකෙත් එක්ක සූත්‍රෙත් එක්ක කියනවා. එච්චරයි. හරක් බලා ගන්න කෙනෙක් කිරි රස නොදන්නා. ඒ වගේ තමයි බුදුහාමුදුරන්ගේ උපමාව. නිසා ධර්මයේ මිහිරේ, ධර්මයේ ප්‍රායෝගික කරගන්න, ධර්මයේ සිත පිහිටුව ගන්න. නිකන් ඉන්න කියලා කිව්වහමත් කියලා ඒක තේරෙන්නේ නැති හැටි නේද? නිකන් ඉන්න. පුළුවන්ද ඔබට නිකන් ඉන්න? ලේසි නෑ පින්නතර නිකන් ඉන්න එක. පුළුවන් නම් ඉඳලා බලන්නකෝ නිකන් දවසක්. නිකම්ම නිකන්. දැන් මේ පුටුවේ වාඩිලා නිකන් ඉන්න. ඔය සරලව ගන්න එපා. ඔය හරි ගැඹුරු වචන තේරුණා නේද? අන්න එහෙම ගත්තොත් ඔබට ඕවයි තියෙන වටිනාකම් තේරුම් ගන්න පුළුවන්. නැත්තම් කියයි වැඩන්නේ ඇයි ගිහිල්ලා ඉහි නිකන් ඉන්නේ කියන්නේ. තේරුණා නේද? ඒ වැඩන්නේ කියලා. ඒ සරලව ගත්තොත් වචනෙන් එයාගේ தත්වයට අනුව ඒක. එනිසා ඒක හරි ගම්භීර දෙයක්. නිකන් ඉන්න පුළුවන් සෑහෙන මනස දියුණු කරපු කෙනෙකුට පමණයි පිළිතුරේ. අනිත් කිසි කෙනෙකුට නිකන් ඉන්න බෑ. හැම මොහොතකම ඕ නිකන් ඉන්නේ නෑ. මොනවා හරි ලෝභ දේශ මෝහ ගැට ගහනවා. නිකන් ඉන්නේ නෑ. භෞතික ක්‍රියාවලියන් වලින් මිදී නිකන් ඉන්නව නෙමෙයි, ආධ්‍යාත්මික ක්‍රියාවලියෙන් නිදහස් වෙ නිකන් ඉන්නවා. හැබැයි ඒ නිකන් ඉන්නවා කියන එක නිකම්ම නිකන් වෙන්නම ඕන. ඇයි එහෙම වචනයක් දේශනා කරේ? ඒ ඉස්සල්ලා කිව්ව නිකන් ඉන්න කියලා ආයි සායනහන්සේ ඊළඟ ස්ටෙප් එකක් ඇවිල්ලා කියනවා. මොකද්ද? නිකන් ඉන්නක හැබැයි නිකම්ම නිකන් වෙන්නම ඕන. ඒකට හේතුවක් තියෙනවා. ඔය නිකන් ඉන්නවයි කියන එක ක්‍රියාවක් බවට පත් කරගත්තොත්, අරමුණක් බවට පත් කරගත්තොත්, සංකල්පයක් බවට පත් කරගත්තොත්, උපාදානයක් කරගත්තොත්, එතකොට නිකන්ද? නෑනේ. තේරුණා නේද? දැන් නිකන් ඉන්නවයි කියන එකවත් දන්නේ නෑ. තාම දන්නේ නෑ මේ සමාජයේ ලෝකය. ඒ නිසා ඒක හරි බරපතල කාරණයක් තියෙනවා. කටින කාරණයක්, බරපතල කාරණයක් ඒක තියෙනවා. ලේසි නෑ නිකන් ඉන්න එක. ඉතින් රහතන් වහන්සේලා මොකද කරන්නේ? නිකන් ඉන්නවා. මොකද කරන්නේ? නිකන් ඉන්නවා. ඊට පස්සේ නිකන් ඉන්නවා. එච්චරයි. ඇයි නිකන් ඉන්නේ? හරි ඔබෙන් අහන කවුරු හරි ආවිල්ලා හරි නිකන් ඉන්නවා. ඇයි නිකන් ඉන්නේ? උත්තර දෙන්න බලන්න. මාතේ මොකද කියන්නේ? ඔව්. ඇයි ඔබ නිකන් ඉන්නේ කියලා අහන්නේ ඇවිල්ලා. වැඩක් කරනකොට යනකොට අහන්නේ කොහෙද යන්නේ කියලා. එතකොට අපි කියන්න ඕනේ යන තැනක් කියන්න ඕන. ඒ වගේ නිකන් ඉන්නේ ඇයි? ඈ? වෙහෙස කරන නිසා. තව? කරන්න දෙයක් නැති නිසා. තව? හා? ඒ තරම් සෝයන් තවත් නැති නිසා. ඔව්. සාන්තයි ප්‍රණීතයි. තව? ඔව්. දෙයක් වෙනුවෙන් යමක් වෙනුවෙන් නෙමෙයි අපි නිකන් ඉන්නේ. කියන්නේ අපි කිව්වොත් මාර්ගඵලයක් වෙනුවෙන් කියලා. එහෙමලුත් නිකන් නෙමෙයි. වෙහෙස කර නිසා ඒක හරි. ඒ තරම් සෝයක් නැති නිසා ඒක හරි. කරන්න දෙයක් නැති නිසා ඒකත් හරි. ඒකත් හරි. මේක අපේ නුවණ මේක මෙතෙන්ට අපේ නුවණ ප්‍රඥාව දියුණු වෙන්න පිනතුනේ සෑහෙන ශෛල වර්ධනය වෙන්න ඕන මොලේ. තේරෙන්නේ නැහැ මොලේ සෑහෙන ශෛල වර්ධනය වෙන්න ඕන. ටිකක් මේ ධර්මය අහද්දී ඔළුව කැක්කුම් වෙනවා. ඒකට හේතුව ශෛල වර්ධනය වෙනවා. අර බර උස්සන්න ගියාම මේවා වේට් කරනකොට ඒගොල්ලන්ගේ නහර එහෙම ලොකුයි නේද අත්තල? ඒ මොකද හේතුව? මාංශ පේශි වැඩිලා, නහර වැඩිලා, ශෛලවල පවර් එක වැඩිලා. ආන මේ ධර්මයේ ප්‍රගුණ කරපු අයගෙත් ඕන්නම් නැති වෙච්ච අය කෙනෙක් හරි ඕන්නම් හොයලා වෙනම මොලේ පරීක්ෂණයකට ලක් කරලා බලන්න. වෙන අයට වඩා මේගොල්ලන්ගේ මොලේ ශෛල මහන්සි කරලා තියෙනවා කියලා ලංකාවේ තියෙනවද දන්නේ? එච්චර දියුණු පරීක්ෂණ ආයතන කියලා ගිය අය මෙයාගේ මොලේ මෙහෙමයි කියලා. මහමොලේ ක්‍රියාකාරීත්වය, විශ්වීය දර්ශන, විශ්ව ඥානය ග්‍රහණය කරගන්න තමයි හැදිලා තියෙන්නේ. ඒක භාවිතාවට ගන්න නැහැ කියලා විද්‍යාඥයෝ කියනවා වැඩි මිනිස්සු. කුඩා මොලේ තමයි ආවර්ජනා ශක්තිය, ධාරණ ශක්තිය තියාගෙන පැවැත්මට ගන්නෙ. අතහරින්න ඕනේ නැහැ කිසිවක්. මේ අත්හරින්න 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 කිව්වාම ඒක හිර වෙනවා. අපි අපරාධය අත්හරින්න ඕනේ කිසි දෙයක්. මොනවද අත්හරින්න තියෙන්නේ? මම හැමදාම දේශනාවල් වල මතක් කරලා තියෙනවා වෙනතට අපි මේ අත්හරින්න කියන වචනේ භාවිතා කළාට අත්හැරීමට අයිතියක් නැත. ඒ වචනේ හරි ගැඹුරුයි. හොඳේ එහෙනම් ආවඳුරා හරි ෂෝක් අපිට එහෙනම් අල්ලගෙනම ඉන්න පුළුවන්. නෑ නෑ අල්ලගන්න අයිතියකුත් නෑ. ඇයි නැත්තේ? ආ මට දැන් ඒක විග්‍රහ කරලා කියන්න ඔයත්තන්ට තේරෙන විදිහට. අල්ලගන්න අයිතියකුත් නැත්තේ, අතහරින්න අයිතියකුත් නැත්තේ. ඇයි අපිට? කවුරුත් හිතාගෙන ඉන්නේ ওই දෙකම අපිට අයිති කියලානේ. ඇයි අපිට නැත්තේ? මම කියලා කෙනෙක් නැති නිසා. තව මගේ නොවන නිසා. සියල්ල අනිත්‍යතාවයට යන නිසා. තව අල්ලගන්නෙත් නැත්තම්, අතහරින්නෙත් නැත්තම් අපි කොයි විදියටද ඉන්නේ? ඒ විදිය කියන්නේ ඒ ෂේප් එක කියන්නේ බලන්න. අල්ලගන්නෙත් නැති, අතහරින්නෙත් නැති ඉන්න කෙනා ෂේප් එක ක්‍රමවේදය කොයි විදියටද ඉන්නේ? සංසුන්ව. තව සැහැල්ලුවෙන් ඉන්නව. තව ඉන්න කෙනෙක් නැති වෙනවා. හරි, ඉන්න කෙනෙක් නැති වෙනවා. ඉන්න හැඩයක් නැහැ. ඔව්. අපි මේ ඉස්සරහා මාත්‍යත් කිව්වා මොකද්ද? ෂේප් එකක් නැහැ කියලා කිව්වා. අනිත් වචනත් ඒ එක සැසඳී යනවා. හොඳයි. ඔව්. ඉන්න හැඩයක් නැහැ. මගෙන් ඇහුවොත් ඔබේ භාවනා ආරමුණු මොකද්ද? නැහැ. මොන හැඩයටද ඉන්නේ? හැඩයක් නැහැ. මොනව බලාපොරොත්තුවකින්ද ඉන්නේ? මොනව බලාපොරොත්තුවක් නැහැ. මොකද්ද කරන්නේ? මන් දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. මේ ආධ්‍යාත්මයක් ගැන කතා කරන්නේ ගැඹුරු ආධ්‍යාත්මයක අවබෝධයේ අවසාන තත්ත්වයක් ගැන. මේක අමු පුතජන ක්‍රමයකට නම් ගන්න එපා, වරද්ද ගන්නවම තමයි. ඈ ඔහි කාලකන්න විදියට ඉදී ඔය ෂේප් එකකුත් නැහැ ඇටේකුත් නැහැ මොකවත් නැහැ කරන්නත් නැව නිකන් ඉන්නවා කියලා. ආධ්‍යාත්මය එහෙම මේ ගැඹුරු ආධ්‍යාත්මයක අවසාන ස්වභාවය. ඒ කියන්නේ ආධ්‍යාත්මික රැකියාවේ විශ්‍රාමික අවස්ථාව. එහෙම කිව්වොත් හරිනේ ආධ්‍යාත්මික ලෝකේ මේ දියුණුව දියුණුව සිද්ධ වෙලා විශ්‍රාමික අවස්ථාව. හැබැයි ඒ තුලින් තමයි ඔබ ධර්ම තෝරගන්න ඕන. ගම්බීරයි කියලා නිරන්තරයෙන්ම මතක තියාගන්න ආනන්ද හාමුදුරන්ගේ වචනය ගම්බීරයි. බුදුරජාණන් වහන්සේගේ වචනය අතිගම්බීරයි. ඒකට අතිගම්බීරේ ඔය ඇත්තන්ට දැම්ම දෙන්නේ නැහැ. මොකද හේතුව ගම්බීරයක තේරෙන්නේ නැත්නම් අතිගම්බීර කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒස අතිගම්බීරයි. අන්න එවිට තමයි ඔබ සත්‍ය සොයාගන්නේ. ධර්ම එක ගැටෙන්න ඕන ඔබ ධර්ම අවබෝධයෙන් අවසානයේ. එහෙම නැතුව ධර්මෙත් එක්ක ගැටෙන්න එපා. ධර්මේ ප්‍රායෝගිකව කරන්න. ධර්මෙත් එක්ක ගැටෙනවා ගොඩාක් උදවිය දන්නවා වගේ. මේක හරි අරක වැරදි කියනවා. හරි දේ කියන්න ඕන කියනවා. ඔබ දන්නවද හරි දේ කියලා අහුවම මන් දන්නෙත් නැහැ. ඒක තමයි අන්ධ බහල පුතජන බව කියන්නේ. ඒකට තමන් වැරද්දටවත් වැරදි කියන්න එපා. හරි දේ හොයාගන්නකම් ඒක වැරදි නම් එයා පැත්තෙන් ඔබ පෙන්වන්න ඕන හරි දේ. හරි දේ තමන් ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් වෙන්න ඕන. අන්ධභාවයෙන් ප්‍රකාශ කරන දෙයක් නොවිය යුතුයි. ඉක්මනින් මේක තේරුම් ගන්න. අහලා යන්න එපා. ඔබට අහන්න තියෙන වෙලාවත් මේක, ප්‍රායෝගික කරන්න තියෙන වෙලාවත් මේක, සම්පූර්ණ සියල්ල කරගන්න තියෙන වෙලාව මේක. ඔබේ මනස ලස්සනට පිටවා ගන්න. ධර්මයේ තුලට පිවිසියාම සුන්දරයි. ධම්ම පීති සුඛංසේති. ධර්මචර්යාවේ පිහිටන්න. ආකාසේ පදන්නත්තේ සමනෝ නත්ති බාහිරේ. පිය සටහන් නැති අහස වගේ නේද ශ්‍රමණයා කියන එක නේද එකෙන් කියවෙන්නේ නේද? පිය සටහන් නැති කියන්නේ එක එක පාද සටහන් ලාංඡන නැති අහස වගේ තත්වයකට පත් වුණාට පස්සේ තමයි එයා ශ්‍රමණයා වෙන්නේ. ශ්‍රමණ මනස ශය කරපු කෙනා, මනස දුරු කරපු කෙනා. මනස ශය කරලා දැම්ම, මනස දුරු කරලා දැම්මා. ශ්‍රමණ ඒකත් දැනගත් අයත් අලුතෙන් අද වෙන්නේ නැති දැනගන්න ඇත්තේ. ශ්‍රමණ ඔබ ශ්‍රමණද නැත්තම් තාම මනද? මන මම වෙමිද නැත්තම් ඔබ ශ්‍රමණද? එහෙමනම් ශ්‍රමණයෝ කියලා කියන්නේ හිස මුඩු කළාට, සිවුරු පොරවුවට, රවුල් වැව්වට, තොප්පි දැම්මට නෙමෙයි ශ්‍රමණය වෙන්නේ, මනස ශ්‍රමණ වෙන්න ඕන. මනස මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා ගත්තනම් ආන්න එයාට කියන ශ්‍රමණ. එයින්ම මුළු බුද්ධ ශාසනයම දැනගත්තා. කොයි බහරි දෝෂයක්, කොයි බහරි ගැටලුවක්, අපහැදිලි තැනක් තියෙනවා නම් විමසන්න. ඔබේ නිදහස වෙනුවෙන් ස්වාමීන් වහන්සේ මහන්සි වෙන්නේ. ඔබත් ඉන්නේ ඔබේ නිදහස වෙනුවෙන්. මතවාද වලින්, සංකල්ප වලින් නිවන් දකින්න බෑ, සත්‍ය අවබෝධ කරන්න බෑ. මතවාද වලින් ස්වර්ගයට යන්න බෑ, ස්වර්ගස්ත වෙන්න බෑ. සීලබ්බත පරාමාස දැඩි කරගෙන හොඳ බෞද්ධය වෙලා, හොඳ උපාසකයෝ වෙලා, පන්සල්වල හොඳ සභාපතිල වෙලා, ලේකම්ල වෙලා අපාය යනවා. මං ඒ කාලෙත් පොඩිම කාලෙත් කල්පනා කරනවා, යකෝ රැට නොකා ඉඳීම සීලයක් වෙන්න කොහොමද කියලා. බුදුහාමුදුරුත් එක්කම කතා කරනවා කියලා. බුදුහාමුදුරු මට නිකන් ඒක හරියට තේරෙන්නේ නැහැනේ. මොකද්ද ඒක, කොහමද සීලයක් උනේ කියලා. ඒක කෑවහම කොහමද දුස්සීල වෙන්නේ කියලා. ඒක මොකද්ද ඒ කියලා. පස්සේ බලනකොට ඒව සිල් නෙමෙයි විනය. මුන්ට සිල් තෝරගන්නත් බැරි වෙලා විනය තෝරගන්නත් බැරි වෙලා. ඊට පස්සේ අපේ ඉන්නවා මේ නානලින්දේ ඉබ්බෙක් ඉන්නවා පන්සලේ මේ බාරන්නේ. මඟව මේ ඉබ්බට කෝටියක් සංවර සීලේ තියෙනවනේ හාමුදුරුවනේ. කොහෙද මේ ඉබ්බට, කොහෙද ඉබ්බ සමාදන් වුණේ නෑනේ. මඟව සමාදන් වුණ නැති වුණ අටුව එකක් කඩන්නේ නෑනේ. එහෙනම් මූට දාන දෙනකොට පින් සිද්ධ වෙනවා. මෝඩකම් යන්න මම ඒක ප්‍රකාශ කරේ. පව් ඒ ඉබ්බ අවුරුදු 15 තනි ඉබ්බෙක්. මං කිව්වා මූ අපරාධේ තනියෙන් තියන්න, මූට තව සතෙක් ගෙනල්ලා දාන්න. ඉබ්බියෙක්ක ගෙනල්ලා දාන්න. එතකොට මුන් දෙන්න සන්තෝෂෙන් ඉදී මේක පොඩ්ඩක් කියලා. දිරිසන්සත්තුනේ කවුනේ කියලා ඌට ගොඩ එන්නත් විදියක් නැහැ. ඌ ඉබ්බ අවුරුදු 15ක්. ඒකේ දැන් අවුරුදු 20 ගානක් 30 ගානක් ඇති. ඉබ්බෙක් ඉන්නෝනේ අවුරුදු 200ක් හරි. පව්වේ සතා. ඌට ගොඩට යන්න එක්ක හැකියාවක් තියෙන්න ඕන, ලැබෙන්න ඕන. මේ ආගමික මතවාද වලින් සත්තුන්ට පුදුම හිරිහැර කරන්නේ. දැන් අලින්ට නේද? ඕ වාලි සුද්ධ පවිත්‍ර කරලා සිල්වත් කරන කරඬුව ගෙනියන්න කියලා දෙන්නේ නැහැ. ඇතින්නක් ළඟටවත් යන්න දෙන්නේ නැහැ. දෙයියනේ උන් තිරිසන් සත්තු. සත්තුගේ ලෝක ස්වභාවය. ඒක තමයි අමු මේ එහෙම සිටවිලි තියෙන මිනිස්සු තමයි තිරිසන්නෝ. මම හිතන්නේ අලියා එහෙම හිතනවා ඇති බොල මම නෙමෙයි පොල් තිරසන්න උඹලා කියලා. ඒ කියන්නේ මානව හිතවාදී බව, මානව ලක්ෂණ, මානව හැඟීම් නැති ස්වභාවය. විද්‍යාව පහළ නොවීම, සත්‍ය පහළ නොවීම, සත්‍ය අවබෝධය නොවීම, ඒ සියලු ප්‍රශ්න වලට සියලු ගැටලු වලට ලෝක හේතුව භෞතිකත් එක්ක තියෙන මතවාද නිර්වුල් කරලා අපිට පරමාර්ථයට ගෙන යන්න මිනිස්සු ඇත්තටම බෑ. ඒ නිසා භෞතිකයේ පිළිබඳව තර්කයක් අපි ඇති කරගන්න නැතුව ඔය තියෙන දේවල් ඔය තියෙන විදියටම තිබුණාවි කියලා හැමින් සැරේ ආධ්‍යාත්මිකවම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක තමයි හොඳ. භෞතිකේ වෙනස් කරන්න බෑ. ඒ ආපු සම්ප්‍රදායයක එහෙම තමයි. නිර්වස්ත්‍රව සිටීම සිල්වත්කමක් කියලා හිතුවාම ඉතින් නිර්වස්ත්‍රව ඉන්නවනේ මිනිස්සු. මිනිස්සු සියලු දෙනාම සංකල්පවල මතවාදවල පැටලිලා ජීවත් වෙන්නේ. සංකල්ප දුරු කරන්න ඕන, සම්මා සංකප්පයට එන්න ඕන. දෘෂ්ටිවල පැටලිලා ජීවත් වෙන්නේ සම්මා දිට්ඨික වෙන්න ඕන. වචනවල පැටලිලා ජීවත් වෙන්නේ සම්මා වාචා වෙන්න ඕන. සම්මා වාචාව ඇහෙන්නේ පින්නතුනේ හොඳට මනස දියුණු කරගත්ත කෙනෙකුට විතරයි. නැත්තම් මේ වචන අතර එයා ගන්නෙ මිත්‍යාවක් ගන්නෙ. ඒ කියන්නේ වචනේ ඉල්ලෙනවනේ. හරි වචනත් නෑ, වැරදි වචනත් නෑ. නමුත් ඒවා හරි ගණේට දානවා, වැරදි ගණේට දාලා ඒ මිත්‍යා දෘෂ්ටිකයා මේක ගන්නවටක් ගාලා. දැන් ආනන්ද හැමදෙරන්ගේ වචනයක් මොනවා හරි ගත්තොත් ධර්මයේ කියලා එයා මෝඩේ. බුදුහාමුදුරන්ගේ මොනවා හරි සූත්‍රයක් හරි පදයක් හරි වචනයක් හරි ගත්තොත් ධර්මයි කියලා එයා ඒකාන්තයෙන් මෝඩෙක්, මෝහෙක්, පැටලිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අකුරක්, වචනයක්, පදයක් නැහැ පිනතුනේ. ඒ මොකද්ද ඒ කාරණේ ගැඹුර? ඒ කාරණේ ගැඹුර තමයි නිර්වාණ. නිර්වාණ කියලා කියන්නේ කිසිවකට සම්බන්ධයක් නැති, බැඳීමක් නැති එකක්. එකට භාවිතා කරන වචනයක්. තේරුණානේ? දැන් බලන්න අපේ මහා පෘථුවිය දිනවා. මේක නිර්වාණද? මහා පෘථුවිය නෑ. මහා පෘථුවිය පිනතුනේ චන්ද්‍රයාත් එක්ක බැඳිලා ඉන්නවා. ඊපස්සේ චන්ද්‍රයයි පෘථුවියයි දෙන්නම හිරුත් එක්ක බැඳලා ඉන්නවා. හිරු අපේ මේ ග්‍රහ පද්ධතියත් එක්කම බැඳලා ඉන්නවා. ඊට පස්සේ අපේ ග්‍රහ පද්ධතියම ගැලැක්සි එකත් එක්ක. මිල්කි වේ නේද? ඒ ගැලැක්සි එකත් එක්ක අපි බැඳලා ඉන්නවා. ඒ ඔහොමම තමයි. ඊට පස්සේ මේක තවත් ඒවත් එක්ක විශ්වයේ අනන්ත 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 බැඳීම් සමුදායක ඉන්නේ පින්නතුනේ. අපේ ගැලැක්සි එකේ මැද තියෙන විශාල බ්ලැක් හෝල් එකක් කියනවනේ. මේකට ඇදිලා යනවා මේ දවසින් දවස. පුදුමයි. ඉතින් ඇදිලා ගියපු දවසට රොස් ගාලා ගියා ඒවිරයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තිබ්බා මහණෙනි මහා පෘථුවියක් කපුරු පෙත්තක් පිච්චුවා වගේ නැති වෙලා යනවා කියලා. දැන් මට මේක පිළිගන්න බෑ. මෙච්චර ලොකු මේ කළු ගල් ගෙඩියක් වුණත් එහෙම වෙන්නේ නැති එකේ ආයේ මෙච්චර ලොකු පුතුවියක් එහෙම වෙන්න පුළුවන්ද නිකන් කපුරු පෙත්තක් වගේ සුස් කාලා එහෙම. ඒක වෙන්න බැරි වැඩක් කියලා. නෑ ඔන්න ඔය බ්ලැක් හෝල් සංකල්පය දැක්කට පස්සේ තමයි මම හිතේ හරි වැඩේ හරි මේක තමයි. ආයේ කිසි කතාවක් නෑ. ඒකට අහු වුණාම හොස් කාලා මේ ගියා. ඒකට අන්නේමත් එක සසඳන්නේ මම කියන්නේ අපේ සංකල්ප මොනතරම් පටුද කියලා. එතකොට අපිටම ලැජ්ජ හිතෙනවා. ලෝකේ මොනතරම් විශාලද? රට මොනතරම් විශාලද? අපේ ග්‍රහ මණ්ඩලය මොනතරම් විශාලද? මේ විශ්වය මොනතරම් විශාලද කියලා කල්පනා කරාම අපි තියෙන පොඩි සංකල්ප සමුදායක සිතුවිලි හැසිරීමේ පද්ධතියක් නේද කියලා අතහැරීම ලේසි වෙනවා පින්නතුනේ. සංකල්ප අතහැරීම, මතවාද අතහැරීම, පුජ්‍යලයන් එක්ක තරඟ කිරීම අතහැරීම, ජය පරාජය පිළිබඳව තියෙන ප්‍රශ්න අතහැරීම, ලැබීම නොලැබීම පිළිබඳව තියෙන ප්‍රශ්න අතහැරීම, දුප්පත් පොහොසත් පිළිබඳව ප්‍රශ්න අතහැරින්න, තමන්ගේ නිල තල තානාන්තරත් එක්ක තියෙන ප්‍රශ්න අතහැරින්න, කොච්චර ගියත් නිකන් ඉහළට කොච්චර ගියත් නිකන් අපිට වඩා ඉස්සරහින් තියෙන නිලයේ ලොකුවට පේනවා, තමන් ඉන්න නිලයේ පොඩියට පේනවා. ඒ ප්‍රශ්නයක් තියෙනවානේ. රටේ අගමැති වෙලා හිටියත් මිනිහා දතකකා ඉන්නේ ජනාධිපති වලකජ්ජාරි ගහලා මට හම්බ වෙනවා නම් කියලා වෙන කෙනෙක්. ඒක තමයි ලෝකේ හැටි. ඔබ ස්වභාවය. දැන් ලෝක නායකයන්ට දියුණු වෙලා ඇති වෙලා දැන් හැමෝම ප්ලෑන් අඳිනවා. දැන් ඔන්න ඉන්දියාවත් ප්ලෑන් එක ඇඳලා දිනනවා, ලංකාවත් එක්කම මහරාමා එනේ ඇඳලා. මිනිහා මිනිස්සරේ ප්ලෑන් කරලා අනාගතේ ගියයි, ඕක අතීතයේදී අපිට අයිති වෙලා තිබුණා, අපි යුද්ධ කරලා අල්ලනවා කියයි. එහෙම වැඩ පිළිවෙලක් තියෙන්නේ. දැන් කවුරුත් ලොකුවට ලොකුවට ප්ලෑන් අඳිනවා ශක්තිමත් අය. පරණ ඉතිහාසෙදී එහෙනම් අපිටත් අඳින්න පුළුවන්නේ රාමායන යුගයේ මොකද මේ මහා රාවණාගේ යුදේ මෙන්න මෙහෙම අපිට ඔය රටවලුත් අයිති වෙලා තිබ්බා කියලා නේ. අපච්චි ලෝකේ ඊටාම දරුණු තත්ත්වයකට ඉන්නේ. ඒ නිසා මේ මෝහයෙන් දියුණු වෙන සංවර්ධනයේට ඉඩ නොදී ආධ්‍යාත්මයට ඉඩ දෙන්න ඕන යුගයක් ලෝකයක් ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ විනාශ කරගන්න දේවල් නිර්මාණය කරගන්න වැඩි මිනිස්සු. එනිසා ආධ්‍යාත්මික ධනවත්කම මිස වෙන කිසිම දෙයක් වැඩන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ දරුවන්ට ආධ්‍යාත්මික අංක එක දෙන්න, එවිට ඒගොල්ලෝ සියලු ප්‍රශ්න විසඳ ගන්නවා. ඇල්ලතර ටිකක් බීලා වුණත් සතුටින් පෝසත්ව ජීවත් වෙන්න එයා ඉගෙන ගන්නවා. වෙනතුරි මම ගහක් යටරකට ගියත් කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. මම එතන ටික කාලයක් ඉඳලා පස්සලක් හදනවා. මේ සිගුරේ පාත්‍රය දාගෙන ගිහලා ගහක් යටකර වැඩි වුණත් එතන ආදරෝ කාලෙකේ. ඒ හැදෙනවා. ඉතින් එතන හිටගෙන එන එන මිනිස්සුරි බල ටිකක් කියන්න පටන් ගත්තා. මේ මිනිස්සුය නෙවෙනවනම් එවනස පොඩි කුටියක් හදලා දෙනවා නේද? ඒ කිට්ටුවෙන් පොඩි ඉඩම් කෑල්ලක් පූජා කරනවා. ඊට පස්සේ ඔතන ධර්මශාලාවක් හදනවා, හැදෙනවා. ඒක තමයි ඇති. ආධ්‍යාත්මික පෝසත් වෙච්ච කෙනෙක් කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ යා. ඔබට තියෙන ගැටලු අහන්න, අව්‍යාජව අහන්න, තමන්ට එන දේ අහන්න, කරුණාවෙන් නම් ඒ අහන ප්‍රශ්නේ අහන්නේ, ගැටෙන්න නෙමෙයි නං, මුලා කරන්න නෙමෙයි නං, අපිව ප්‍රශ්නෙක පටලවන්නත් නෙමෙයි නං, වෙහෙසටපත් කරන්නත් නෙමෙයි නං, තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්නත් නෙමෙයි නං, ඇත්තටම තමන්ගේ ආධ්‍යාත්මය තුළ යම් කිසි දෙයක් විසඳ ගන්න නම් ඒක සුන්දර ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඒ වහන්න, ඒ වහනකොට ලස්සනයි, සුන්දරයි, ඒ සාකච්ඡා කරන්න. මොකද්ද? මට ඇහුන්නේ නැහැ. බ්ලැක් හෝල් සංකල්පයක් කිව්වේ නේ මං. බ්ලැක් හෝල් එකක් කියලා තියෙනවා කියලා කිව්වා. ඈ නෑ, අම්මා බ්ලැක් හෝල් ගැන දන්නේ නෑ. බ්ලැක් හෝල් කියන්නේ අම්ම මේ එක විශ්වයේ දෙන එකක්. විශ්වයේ දෙන එකක් මේ YouTube එකේ පුතේකට කියලා මේ සර්ච් කරලා බලන්න. ඔව් එතකොට හරිද? බ්ලැක් හෝල් එකේද? ඔව් ඔව් මමත් ගිහිල්ලා තියෙනවා එතුමාගේ වැඩසටහන් වලටත් මම ගිහිල්ලා තියෙනවා කොළඹ හත දේශනා පවත්වලා තියෙනවා එතුමා මම පොඩි කාලේ ඉඳලා අඳුරන හොඳ මනෝ විද්‍යාව පිළිබඳ දක්ෂයෙක් මේ විද්වතෙක් මේ ඉතින් ඒ නිසාවෙන් මේ නොදන්න දේවල් කියන්නේ ගියාම බ්ලැක් හෝල් ගැන නේද එක එක පැටලී මට ගන්න ඔව් 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 කියන්නේ එන්න කියන්නේ කොහොමද කෙනෙකුට කතා කරන්න එන්න කියන්නේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් එහෙමයි. ඒ නිසා භෞතිකවාදීත්වය කියලා ඒක මම විග්‍රහ කරලා දුන්නේ අනිත්‍යතාවය තේරුම් කරලා දෙන්න. බ්ලැක් හෝල් කියලා කියන්නේ ඒක එහෙම දෙයක් නෙමෙයි ඔය සුලිසුලන් තියෙන්නේ ඒ වගේ එකක් ඒක. ඒක විශ්වීය සුලිසුලඟ කියලා මම කියන්නේ ඒකට. තේරුණා නේද? විශ්වීය සුලිසුලඟ. දැන් පොළොවේ යන සුලිසුලන් තියෙනවා ගෙවල් මෙහෙම උස්සලා අඹරලා වාහන උඩට අරගෙන ජලය ඔක්කොම පෙරලලා ගෙනියනවා. අර මෙයත් එහෙම තමයි. කරකවල දානවා. ඉතින් කරකවල දැම්මට පස්සේ අලු දුහවිලි බවට පත් වෙලා වාෂ්ප වෙලා යනවා එච්චරයි. ඒක අපේ ගැලැක්සි එකක් වුණත් මේ ඊරක් වුණත් තප්පර ගණකින් එයාට පුළුවන් අලු බවට අලුත් හොයාගන්න බෑ. මොකුත් නෑ. ලෝකේ හැටි පදාර්ථයන් එකතු වෙලා ශක්තිමත් වෙලා ලොකෝට හැදෙනවා ආයේ පදාර්ථ දුහවිලි බවටම පත් කරනවා. ඒක ස්වභාවය. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ලෝක ස්වභාවය. එතකොට අපිට තියෙන්නේ මොකද්ද? හිත තේරුම් ගන්න. හිත තේරුම් කරගෙන මේ සංඥාවෙන් නිදහස් වෙන්න. භෞතික දේට මොන නිර්වචනය දුන්නත් වැඩක් නැහැ. භෞතික දේ කැඩෙනවා කිව්වත් වැඩක් නැහැ, මැරෙනවා කිව්වත් වැඩක් නැහැ, කුණු වෙනවා කිව්වත් වැඩක් නැහැ. සංඥාව මෙතන වැඩ කරනවා නම් වේදනාව නැති වෙන්නේ නෑ. සංඥාව නතර වුණොත් වේදනාව නතර වෙනවා. වේදනා නිරෝධෝ. ඔව් ඒකට බැඳිලා නැති තියෙන්නේ. සිත කියන සියලුම දේවල් එකට බැඳිලා තියෙන්නේ. එකට බැඳිලා තියෙන අවිනිර්භෝගික ධර්මනේ. අපි ඒ ආධ්‍යාත්මික විග්‍රහ කරන්න එක එක වචන එක එක මොහොතකදී භාවිතා කරනවා. දැන් වතුර වලට වචන කීයක් තියෙනවද? පොල් ගෙඩියට වචන කීයක් තියෙනවද? නේද? ඒ වගේ තමයි එක එක භාෂාවෙන් එක එක වචන එක එක හැඩයෙන් එක එක වචන තියෙනවා. ඉතින් මතවාද දැන් සිරිපාදේ ගැන මතවාද කීයක් තියෙනවද? අපි අපේ කියලා වඳිනවා, අරගොල්ලෝ ඒගොල්ලන්ගේ කියලා වඳිනවා. ඒගොල්ලෝ හිතනවා අපි යාගෙල්ලන්ගේ එක වඳිනවා කියලා, අපි හිතනවා අපේ එකට ඒගොල්ලෝ වඳිනවා කියලා. සංකප්ප රාගෝ දෙන්නම සංකල්පයක එළඹිලා තියෙනවා. සංකප්ප රාගෝ අයිතිය පිළිබඳව මමත්වයේ පිළිබඳව ප්‍රශ්නය. ඒක පුදුමයි කියලා කියන්නේ ඉංග්‍රීසියෙනුයි අරාබි අකුරුවලනුයි සිරිපාදේ පිළිබඳව අර ගල්ු කල්ු ලෑල්ලේ ප්‍රකාශනයක් මේ පිටපත් වෙලා තියෙනවා. සිංහල අකුරෙන් නැහැ. සිරිපාදේ ළඟම ගහලා තියෙන කළු මේ ගල් පෝරුවේ මම බැලුවා වෙච්ච දෙයක් කියලා අරාබි අකුරෙන් තියෙන එක විග්‍රහය. මන් දන්නේ කාටයිද කියලා. මන් දන්නවා බුදුහාමුදුරන්ට පතුලක් නැහැ කියලා. එච්චරයි. බුදුහාමුදුරන්ට රූපයක් නැහැ. බුදුහාමුදුර අප්පටිමයි. බුදුහාමුදුර ලංකාවේ ඉපදුනේත් නැහැ, ඉන්දියාවේ ඉපදුනේත් නැහැ කියලා මන් දන්නවා. ඒක ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒ වචන ගැන. ඒක ඇත්තද නැද්ද? බුදුහාමුදුර ලංකාවේ ඉපදුනේත් නැහැ, ඉන්දියාවේ ඉපදුනේත් නැහැ. ඔබට මොකද හිතෙන්නේ ඒ ගැන? ඒක ඇත්ත. ඇත්ත කියන්නේ එක්කෙනෙක් ඉන්නවා. ඇත්ත කියනවා. ඇත්ත කියනවා. ඇත්තද? ඔව් ඇත්ත. හරි. මාතෙට මොකද ඉන්නේ? හරි. අනිත් අයට මොකද ඉන්නේ? ඔබේ චින්තන ධාරාව මේ ටෙස්ට් කරලා බලන්න මම මේ උත්සාහ කරන්නේ. ඔබට මොකද ඉදෙන්නේ? ඒක ඇත්තද නැත්තද? ඇත්ත නම් ඇත්ත වෙන්නේ කොහොමද? නැත්ත නම් නැත්ත වෙන්නේ කොහොමද කියලා කියන්න ඕනේ බලන්න. ඒ උත්තරීතර බුද්ධත්වයේ කියන ඥාණය රටකට, කුලයකට, ගෝත්‍රයකට, වංශයකට, ග්‍රහලෝකයකටවත් සීමා වුණේ නෑ. අන්න ඒක නිසා තමයි බුද්ධත්වය ජාතියක් තුළ උපදින්නේ නෑ, ආගමක් තුළ උපදින්නේ නෑ. ඒ නිසා තමයි සුද්ධෝදන මහරජතුමාට කිව්වේ ඔබගේ ඔය රාජවංශය මේ තමයි සම්මා සම්බුද්ධත්වයේ ස්වභාවය. මට පුළුවන් රජමාලිගාවෙන් දැන් වළඳන්නත් පුළුවන්, පැල්බතකට ගිහිල්ලා පින්නපාත යන්නත් පුළුවන්. ඔබට තමයි බැරි. සිදු වුණා සිදු වුණා. ඒක ගැන නෙමෙයි මෑනනහස, මේක ටිකක් ඉහළ කතාවක්. ඉහළ කතාවක් ඈ. එතන ඒ ටික හරිය. ඒ කතා කරන්නේ බුදුහාමුදුරුව ගැන නෙමෙයි. ඒ කතා කරන්නේ සිද්ධාර්ථ ගැන. සිද්ධාර්ථ ඉපදිච්ච තැනක් තියෙනවා. සිද්ධාර්ථගේ රජමාලිගා තියෙනවා. සිද්ධාර්ථගේ අභිනික්‍රමණ කරපු ස්ථාන තියෙනවා. ඒ සිද්ධාර්ථ මේ කතා කරන්නේ පරමාර්ථ. ඒ නිසා අපි ඉතිහාසයක්, කතාවක්, කතන්දරයක් නෙමෙයි, ආධ්‍යාත්මයේ සුවය කැඳවන පරමාර්ථයක් ගොඩනගා ගැනීම සඳහා වන, ඉවහල් වෙන අපූරු දර්ශන වාක්‍ය තමයි ප්‍රකාශ වෙන්නේ මේ දේශනාවල. තේරුණා නේද? ඈ, ආධ්‍යාත්මයේ සුවය කැඳවන දර්ශන වාක්‍යයන් තමයි ප්‍රකාශනය වෙන්නේ. ඒව සම්මුතියට ගන්න එපා. සම්මුතියට ගත්තොත් එහෙම ලොකු ගැටීමක් ඇති වෙනවා. බලන්න, මෙයා ඉන්දියාවෙ ඉපදුනේත් නැහැ, ලංකාවෙ ඉපදුනේත් නැහැ. දැන් ලංකාව කියලා මතවාදයක් කියනවනේ. ඒකයි ඒකත් සම්බන්ධ කරගන්නේ. එහෙනම් කොයිද ඉපදුනේ? එහෙම ඉපදිච්ච තැනක් නෑ. ඒ ඉපදින්නේ නැති තැනක් නිසාම තමයි බුදු කෙනෙක්ගේ පරිනිර්වාණයෙන් පස්සේ බුදු කෙනෙක් හොයන්න බැරි. ඔව් 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 මෑන්ස් ඔව්. ඉතින් අපි දැනුම තුල ලෝකේ හදාගෙන හදාගෙන කොච්චර ගියත් බලන්න, ධර්මයේ මොළ ඇතුලේ පීඩණයටපත් වෙලා, ප්‍රෙෂර් එකටපත් වෙලා, මිනිස්සයාට කොච්චර ධර්ම ඉතිහාස කාරණා දැනගත්තත් මිනිස්සේ සැනසෙල්ලෙන්නේ නැහැ නේද? සහනෙන්නේ නැහනේ. දැනුම කොච්චර පුරවගත්තත් සහනෙන්නේ නැහැ. ඒ අපිට අවශ්‍ය කරන්නේ දැනුම පුරව ගන්න නෙමෙයි, සහනෙන් ජීවත් වෙන්න, ආධ්‍යාත්මික සුවපත් භාවය කැඳව ගන්න. ඒසා දැනුම කියන්නේ මනුස්සයට වද දෙන સિદ્ધාන්තයක්. දැනුම පීඩාකාරී. මට මහාචාර්යවරයෙක්මයි කිව්වේ. බලන්න කිව්වා මහාචාර්යවරයෙක්ගේ ඕන කෙනෙක්ගේ මූණ බලන්න කිව්වා, නිකන් හූනෙත් අම්බපු වගේ කිව්වා. හැමතිස්සෙම ඉන්නේ. ඒකට හේතුව විශාල පීඩනයකින් ඉන්නේ. දැනුම තමන් පුච්චනවා කිව්වා. ඇත්ත. දැනුම හැමතිස්සෙම පුච්චනවා. පීඩනයකටපත් කරනවා. වේදනාවකට ලක් කරනවා. දැනුම කියන්නේ ඔළුව උඩ පටවගත්ත මල්ලා. එන්නා නේද? මල්ලා. ඉතින් ඒක හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. ඒක පරමාර්ථයට, මේ නිවනට හොඳ නැති වුණාට, ඒක ලෞකිකත්වයට, ලෞකික සංවර්ධනයට, ලෞකික නිර්මාණවලට ඒ දැනුම ඉතාම යෝග්‍යයි, ඉතාම අවශ්‍යයි. ඒතකොට අපිට වුණත් අපිත් ඒක භාවිතා කරනවා. ඒ අවශ්‍ය තැන්වලට ඒ අවශ්‍ය කාරණා ඒක භාවිතා කරනවා. නමුත් ඒ තුළ සිටීම, සදාතනිකව පදිංචි වීම එච්චර හොඳ නැහැ. අපි මේ ලස්සන නවාතන හොයාගන්න ඕන මානසික සුවතාවෙන් වැඩ ඉන්න මේ සුවති මානසික ස්වરૂපය ප්‍රදේශය ෂේම භූමිය සොයා ගන්න ඕන. දේශනාවකදී විවිධ ස්තරයන් තියෙනවා. එතකොට ඉහළ ස්තරයන්ට කතා කරාම පහළ ස්තරයන්ට තේරෙන්නේ නැහැ. පහළ ස්තරයට කතා කරාම ඉහළ ස්තරයට බෝරින් වෙනවා. ඉතින් හරි ප්‍රශ්න තියෙනවා සාමූහික පිරිසකට දේශනයක් කරද්දී. මේ ප්‍රශ්න තියෙනවා අපිත් එකපාරටම අර මේ 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 අහස් ගව්වේ ඉඳලා බූස් ගාලා ආයි පල්ලෙහාට බහින්න ඕන අර උත්තරේ දෙන්න. නැත්තම් අර මිනිස්සයා මේ අබ්ලික් වෙනවා උඩින්නම් උත්තර දුන්නොත්. ඉතින් ආයි ළඟට උඩින් උත්තර දෙන්න නම් මෙයා ආයි උඩ යන්න ඕනේ. ඒ දෙයක් තියෙනවා ඉතින්. ඔව්. හැබැයි හැමෝම කාරුණික වෙන්න, හැමෝම තේරුන්නේ නැහැ කියලා කලබල වෙන්නේ නැතුව ස්වාමින් වහන්සේ මුලාවක් කරන්නේ නැහැ, බොරුවක් කියන්නේ නැහැ, අවඩක් ප්‍රකාශ කරන්නේ නැහැ කියන විග්‍රහය තියෙනවා නම් මේකේ මොකක් හරි අරුතක් ඇති කියලා හොයන්න ඕන. හොයලා 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 තේරුම් ගන්න ඕන. මම දවසක් බණට කියන මේ එතුමා ධර්මයේ පිළිබඳව හොඳ මේ ප්‍රකට කෙනෙක්, අපි ධර්මයේ පිළිබඳවත් හොඳට අවබෝධයක් තියෙන මහත්මේ. ඉතින් මේ මම කිව්වා බුදුහාමුදුරු බුදු වෙලා නැහැ කියලා ප්‍රකාශයක් කරා. මෙතුමට මේක ඇහුණා. ඉතින් එතුමා දන්නවනේ මගේ කාලයක් තිස්සේ මගේ ස්වરૂපේ, ඒ නිසා දන්නවා. ආනන්දහාමුදුරු කිව්වොත් ඒක මොකක් හරි එකක් තියෙනවා. ඒ නිකන් කියන්නේ නැහැ, නිකන් මේ සරල උඩින් මොකක් හරි එකක් ඇති. මෙතුමා දවස් දෙක තුනක් කල්පනා කරලා මොකද්ද යකෝ මේකේ තේරුම කියලා. තේරුණා නේද? එයා එකපාරට මට චෝදනාව පැටවුවේ නැහැ. ඒ එහෙම වෙන්නේ කොහොමද? බුදුහාමුදුරු ඒ බුදු වුණා කියලා අර දෙන්නේ නැලත්නම් බුද්ධගය බුදුන් නැද්ද? ඒ වගේ මෝඩ තගදිරු ප්‍රශ්න ඇහුවේ නෑ. එහම අහන්න මොකද්ද මේ කියන එකේ තේරුම කියලා දවස් දෙකක් හොයලා තමයි උත්තරේ හොයන් තියෙන්නේ. වැඳලා කිව්වා ඇත්තනේ හාමුදුරනේ, බුදුහාමුදුරු බුදු කරලා තින්නේ අපි. බුදුහාමුදුරු බුදු කරලා තින්නේ අපි. ඈ බුදුහාමුදුරු බුදු වෙලා නෑනේ. හැබැයි දවස් දෙකක් හොයලා එච්චර ධර්මදරයෙකුට ඒක තේරුනේ දවස් දෙකක් හොයලා. තව මහත්මයෙකුට එතුමා කිව්වා අවුරුදු 10කට පස්සේ ඇවිල්ලා කිව්වා. වෙන තුනක් මතක ඇදේ. මේ තියනවා ඊට පස්සේ නැහැ කියන එකත් නැහැ කියන එක මං කියලා දුන්නට පස්සේ එතුමා එදා හිතලා තියෙනවා ආනන්ද හැමදෙරගේ ඔළුවේ මොකක් හරි නට්ටකක් බුරුල් වෙලා කියලා. එයා අවුරුදු 10කට පස්සේ ඇවිල්ලා කියනවා මට 10කට පස්සේ ඒක තේරුණේ කිව්වා. ඉතින් පොඩි කාලයක්ද? එතකොට ඒක ධර්මයේ ගැඹුර. තේරුණා නේද? ධර්මයේ ගැඹුර. වටිනකම මේක කාලයක් ගිහිල්ලා තවන්න තේරෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සත්‍ය අවබෝධය සඳහා. එහෙම නැතුව සංකල්ප වෙනස් කරන්න, දර්ශන වෙනස් කරන්න, මතවාද වෙනස් කරන්න, කල්ලි නිර්මාණය කරන්න, ඈ පක්ෂ නිර්මාණය කරන්න, එහෙම නෙවෙයි දහම. ඈ මේකට නෙමෙයි. මේවා ඔක්කොම කල්ලි පක්ෂ ගෝත්‍ර සංකල්ප දෘෂ්ටි බිඳ වැටෙනවා මේකෙදි. නිවෙන කෙනෙකුට නිවෙන්න මේ දර්ශනය අපි කියලා තියන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා ධර්මය අහන අයගේ අන්තර්ජාලය හැම වගකීම පුළුවන් තරම් මේ ධර්මය ප්‍රචලිත කරන්න, ෂෙයා කරන්න. මොලයක් තියෙන කෙනෙකුට අවදි වෙන්න, මොලේ නැති කෙනෙකුට හරි ක්‍රමානුකූලව අවදි වෙලා සත්‍ය අවබෝධයට එන්න. ධර්මය අල්ලන්න යන්න එපා. සංඥාවේ අල්ලන්න ගියොත් වැඩේ නරක් වෙනවා. දැන් හුලඟ අපිට අල්ලගෙන විඳින්න බෑනේ. හුලඟ හමද්දි ඒක ඇඟේ වදිද්දි අපි සුවයෙන් ඉන්නවා. අල්ලගෙන විඳින්න පුළුවන්ද සුවඳ? හුලඟ බෑ. සුවඳත් එහෙමයි. සුවඳත් ඒක හමාගෙන යද්දි ඒ දැනෙන සුවඳ අපි ලබනවා. එච්චරයි. ඒ වගේම නිර්වාණය, නිර්වාණ ගුණය, නිර්වාණ ශාන්තිය, එහෙම නැත්නම් නිරෝධ ශාන්තිය, නිරෝධ ගුණය, නැත්නම් මානසික සුවතාවය කියන එක අපිට අල්ලගෙන බැඳගෙන ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි පින්නතුනි. ඔන්න පින්නතුනි මම මේක තේරුම් ගත්තට පස්සේ මම ඊට පස්සේ මම කරේ අසනීපෙකට මම මේ රෝහල් ගත වුණා. රෝහල් ගත වෙලා දැන් ඇඳේ ඉන්න ගමන් මම කල්පනා කරා දැන් මම මේ තේරුම් ගත්ත ධර්මයේ විඳින්න ඕන කියලා. තේරුම් ගත්ත ධර්මයේ විඳින්න බෑනේ. ඊට පස්සේ මට මේදෙන මොන කෙහෙල් මලකටද මම මේක තේරුම් ගත්තේ කියලා. දැන් අපි මේ ලෝකේ ලබන්නේ හැම දෙයක්ම භාවිතාවට ගන්නනේ, පාවිච්චියට ගන්න, විඳින්න. මේක සංඥාවෙන් විඳින්න ගියාට විඳින්න බෑ. මේක කියලා දීපු එක හොයා ගන්න ඕන කියලා දැන් ඉතින් හිතෙනවා. ඊට පස්සේ අපේ ඊටත් අපිටත් කලින් ධර්මයේ තේරුම් කරගත්ත මහත්මයෙක්ට එතුමා ඉල්ලුවා විඳින්න බෑනේ ආමතුරුනේ කිව්වා. මං ගුවා ඒකනේ මං try කරලා බැලුවා බෑනේ අල්ල ගන්න බෑනේ. ඔබතුමියට ගොඩක් වැදගත් වෙනවා මේක. මේක විඳින්න අල්ලන්න ගියාම ට්‍රැක් පනිනවා. අල්ලල විඳින්න බැරි දේවල් තියෙනවා ලෝකේ. අනන්ත දේ අනන්ත විදියටම මහරජ බාර ගන්න. මේක ලස්සනට කියලා තියෙනවා මේ මේනින් වහන්සේ නමක් කොසල් රජුරවන්ට. ඒ වගේ ඒ කාතාව ගන්නට අපිට ගැලපුණා අනන්ත දේ අනන්ත විදියටම ආනන්ද බාර ගන්න. ඒක මේ නිර්වාණ ගුණය කියන එකවත් අපිට පොදි බැඳගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතෙන්ට අවබෝධයට පත් තුනත් කෙනෙක් පරණ බුද්ධියයි ආවා එක එක අපහසුතාවයන් වලට පත් කරනවා. ඒව හරියන්නේ කාලයක් යනවා. තේරෙනා නේද? සමහර ධර්මයේ දැකපු අයගේ ට්‍රැක් අවුල් වෙලා තියෙන සමහර වෙලාවට එහෙම අර පරණ බුද්ධිය හිරි අර ගන්නවා වෙලා. තේරෙනා නේද? ඒවයින් ඉවත් වෙන්න හැකියාව තියෙනවා. එහෙම වෙන්න බෑ කියලා කවුරුත් එහෙම හිතන්න එපා. ඒකට උදාහරණ තියෙනවා. දැන් අරියත්වයටපත් වුණ මේ මුගලන් මහරහතන් වහන්සේත් භවයේ කෙලවර හොයන්න නේද? සමාධියෙන් ගත වුණා කියලා ඒ තියෙන පොතේ. එහෙනම් අම්දුරනේ අරියත්වයටපත් වෙච්ච කෙනාට පරිපූර්ණ අවබෝධය තියෙන්න ඕන. නිකන් කරන්න බැරි වැඩ කරන්න ගියේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනනේ. ඒ අර කතන්දරේම තව විදියකට විග්‍රහ කරන විදියක් ඒ අවස්ථාව. අර මං කියු කතන්දරේම භවයේ කෙලවර, ඒ කියන්නේ මේ නිර්වාණයේ වට ප්‍රමාණය, නිර්වාණයේ දිගඵල. අන්න එතෙන්දී ඒකයි ඒ අදහස් කරන්නේ. නිර්වාණ සොයේ තියෙන ස්වභාවය. නැත්තම් කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම අපි උපත ලැබන භවය කියලා හිතන සමහර අය කියන විග්‍රහ කරනවා මේ විශ්වයේ කෙලවර හොයන්න ගියා කියලා. එහෙම විග්‍රහයන් තියෙනවා. නමුත් කොහොම හරි සිද්ධ වුණේ මේ ආධ්‍යාත්මයේ දිගපළල හොයන්න ගියා. ආධ්‍යාත්මයේ දිගපළල හොයන්න බෑ. විශ්වීය මනස කියන්නේ ඒකයි. විශ්වීය මනස ඒකේ කවදාවත් අවසන් වෙන්නේ නෑ. හිරු මෙච්චරයි, සඳු මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. විශ්වය කියන්නේ අද්භූත ආශ්චර්යමත් ධර්මයක්. විශ්ව ඥාණයටපත් වෙන්න, විශ්ව ස්වરૂපයටපත් වෙන්න, විශ්ව ලක්ෂණයටපත් වෙන්න. බුදුහාමුදුරු නිර්වාණය සොයාගත්තේ ස්වභාව ධර්මයෙන්මයි. මේ ස්වභාව ධර්මයෙන් වර්තමානයේ තියෙන නූතන තියෙන නොයෙකුත් නිර්මාණ නිෂ්පාදනත් වෙන්න තුනේ. ඒ ඔක්කොමත් නිර්මාණය වෙන්නේ ස්වභාව ධර්මයෙන්මයි. ස්වභාව ධර්මයේ ලක්ෂණ වලින්මයි පිනතුනේ. බුදුහාමුදුරු උඩගම්බලා කියලා ගමන තේරුම් ගත්ත නිර්පේක්ෂිත විදියකට. නමුත් අපේ සමස්ත බෞද්ධ ජනතාව තේරුම් අරගෙන තියෙන උඩුගම්බලා යෑම උඩු ගම් පොළ බලා යෑම වගේ. තේරුණා නේද? උඩු ගම් පොළ බලා ගිහිල්ලා හරියන්නේ නැහැ. උඩු ගම් බලා යෑම සාපේක්ෂිත අන්දමින් තෝරගෙන තියෙන්නේ. ඒක නිසා අපේ අය පිළිකුල් කරනවා ප්‍රතික්ෂේප කරනවා ඉවරයක් නැහැ. ඔය ඇත්ත ඔක්කොටම වඩා පිළිකුල් කරපු කෙනේ මම. මම කනත්තවල් වලින් මිනි ඔලු ගෙනල්ල පවා ළඟ තියාගෙන නිදාගත්ත සාවින්නාන්තේ. ආයිතින් මට පිළිකුල් කරන්න උගන්වන්න ඕනේ මලමිනි ඉස්සරහා ඉඳගෙන මේ කුණු වෙච්ච පණුව ගන්න ශරීරත් එක්ක පිළිකුල් කරපු කෙනෙක්. නමුත් ඒකෙන් අපිට අපේ තියෙන ආධ්‍යාත්මය ජය ගන්න බෑ. අර නිකන් ආස කරන දේවල් කෙරෙහි වෛර කරගන්න පුළුවන්. තේරෙනා නේද? ආස කරන දෙයක් ඔස්සේ වෛර කරගන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික නිදහස ලබන්න බෑ. ආධ්‍යාත්මික නිදහස ලබන්න බෑ. ඉතින් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ආසාවල් නැති කරගත්ත කියන්නේ මේ භෞතික දේවල් ඔක්කොම යා නිකන් කාලකන්ණි විදියට එපා කියලා හිතන්න ඕන කියලා එහෙම එකක් නෙමෙයි. ඒක ගැඹුරු ආධ්‍යාත්මය තුළ ඇති වෙන සිද්ධාන්තයක්. සිත නොවැළෙන මට්ටමට පවත්ව ගත්තට පස්සේ නොවැළීමෙන් පරිහරණය කිරීමේ හැකියාව. ඒ නිසා අල්ලේ තුවාලයක් නැත්තම් විසෝණ තනක් ගෙනියන්න පුළුවන්. ඒට වගේම නෙළුම්පතේ දිය නොරැඳේ. අන්න ඒකයි මේ ආධ්‍යාත්මික පෙරළිය ඇති කරගන්න කියන්නේ. ඒකයි ඊට පස්සේ નિરાයාසයෙන්ම හිත ඇලෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. දැන් මට හිතලා ඇලෙන්නවත් බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක මම හිතලවත් අලවල තිබ්බොත් ඩිංග වෙලාවක් යනකොට ගැලවිලා ගිහිල්ලා. ඒ නිසා මම ගොඩක් වෙලාවට අයට කියනවා මට සලකලා හැම කලගුණ හැම බලාපොරොත්තු වෙන්න එපා කියලා. මොකද හේතුව මට මතක නැති වෙනවා. තේරුණා නේද? තේරුණා නේද? මේ කවුද මහත්මයා කීයේ පෙරදයිලා කිව්වා මේට අවුරුදු 2004 විතර ඔබ වහන්සේ මගේ කාර් එකේ එක්කන් ගිහිල්ලා තියෙනවා මං ඕ මට මතක නෑ. මම එක්කන් ගියාද කියලා. ඈ දානකට ආරාධනා කරලා මිනිහට පොඩ්ඩක් ඒ මතක් කරන්න වෙන්නේ දීතිලා මේ මෙහෙම එක්කන් ගිහිල්ලා තියෙනවා මං කොහොම මට මතකයක් නැහැ කියලා වෙන කවුරු හරි දන්නේ නැහැ කියලා. මොකද්ද භාවනාව? මොකද්ද ආනන්ද හැඳුරන්ගේ පන්සලේ දෙන භාවනාව? මොකද්ද ඕගොල්ලෝ කරපු භාවනාව? අපි මේ උත්තරේ ලබා දෙන්න ඕන අපේ මට්ටමින් නෙමෙයි. අපි මේ ප්‍රශ්නේ අහන මනුෂ්‍යයාගේ ස්වභාවය තේරුම් ගන්න. තේරුණා නේද? එයා දාර්ශනික ඉහළ මට්ටමක ඉන්න කෙනෙක්ද පහළ මට්ටමක ඉන්න කෙනෙක්ද ඉතාම දුර්වල කෙනෙක්ද කියලා තේරුම් ගන්න. එහෙම නැතුව ඔබ එයාට දිරවන්නේ නැති දැන් අපි කෑම කවනකොට ලොකු කෙනෙකුට කවනවා නම් ටිකක් ලොකු විඩක් කවන්න පුළුවන්. චුට්ටන් ළමයෙකුට කැවුවොත් ලොකු විඩක්. ඒ යකා ඉර වෙලා මැරෙනවා. ඒ නිසා එයාට චූටි හැන්දකින් චුට්ටයි කවන්නේ. ආන්න ඒ වගේ මේ ප්‍රශ්නයකට උත්තරයක් කියන්නේ ඒ මනුෂ්‍යයට ගැලපෙන්න මිසක් ඒකට අදාළ උත්තරේම නෙමෙයි. ඒ නිසා මොකද්ද කියන්නේ? ලෝභ දේශ මොහ දුරු කරගන්න. එහෙනම් හරි ඒ බුද්ධාගමට ගැලපෙනවනේ. හරි හරි එහෙනම් හරි. එයා ටග්ගාල සෑහීමටපත් වෙනවා. ඒ කරන්නේ විදර්ශනා භාවනාව. හැම දෙයක් පිළිබඳවම හිත පිළිබඳව, කය පිළිබඳව, වේදනා පිළිබඳව, ධර්මයේ පිළිබඳව සමස්ත දේශනාව තුරම විදර්ශනාත්මක විග්‍රහයක් සහ අවබෝධයක් ලබා දෙනවා. රයිට් රයිට් කියලා. එයා අර මූලික පසුබිම් වල නම් ඉන්නවනම් එහෙම කියන්න පුළුවන්. නැත්තම් ඉහළම තලයේ මට්ටමක ඉන්න කෙනෙක් නම් ඒ මුකුත් භාවනාවක් නැහැ. ඉහළම මට්ටමේ ඉන්න කෙනෙකුට නම් ඒක ගැලපෙනවා. ඒ මොකද්ද බලන්න? ඒ කිසිම භාවනාවක් නැහැ. එහෙනම් අභාවිතා ධම්ම ඒත් නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? මුකුත් නැහැ. එහෙම කියන්නත් පුළුවන්. ඒක ඉහළම ටිකක් තලයේ ඉන්න කෙනෙකුට. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන පිළිතුරක් දෙද්දී. ඇත්තම නෙමෙයි. ඒ ඇත්ත වුණත් කොටස් කරලා බෙදලා මිනිස්යාගේ තරමට විඩහදලා ඒක ආරයට දෙන්න ඕන. ආන්න එතකොට තමයි වෙන තුනක් බැනුම් ගන්නෑ, මටත් බැනුන්නේ නෑ. මේ නේද මේ මිනිස්සේ තරහ වෙන්නෙත් නෑ, අඳුන් කුඳුන් වෙන්නෙත් නෑ, ඉන්නවා. ඉතින් මෙතෙන්දි වෙන ප්‍රශ්නේ තමයි මෙතන ඉන්නෝ ඉහළ තල යනවල අයත් ඉන්නවා, ටිකක් අලුත් නවකයොත් ඉන්නවා, විවිධ පරාසයන් තුල ඉන්නවා. ඉතින් විවිධ පරාසයේ හැඩවලට ඔබ තේරෙනවා. ඒ නිසා තමන් කල්පනා කරන්න එකපාරට වචන වලට එන්නේ නැතුව, තීන්දු තීරණ වලට එන්නේ නැතුව, මේක ගැඹුරක් තියෙනවා. මම නැවත නැවත අහන්න ඕන, නැවත නැවත සම්මර්ෂණය කරන්න ඕන, නැවත නැවත තේරුම් ගන්න ඕන කියලා. මේක කියවලා 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 හාමුදුරුවරු කී දිනක් අපවත් වුණාද? මිනිස්සු තේරුම් ගත්තද? නෑ, තේරුම් ගත්තේ නෑ. දැන් මේ මුරේ ධම්මවංශ හාමුදුරුව සූත්‍රයෙන් සූත්‍රයට, පදෙන් පදයට, ගලප ගලප කෙලින්ම බුද්ධාගමෙන් අරගෙන, සූත්‍ර වලින් අරගෙන මේක කිව්වා. ඔබ ප්‍රායෝගික වෙන්නේ නැත්තම් කොච්චර බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ ප්‍රායෝගික වෙන්න, ඔබට ප්‍රායෝගික වෙන්න විශේෂ තැනක් ඕනේ නැහැ. ඔබට වාහනේ පදවද්දි, වාහනේ ගමන් කරද්දි, කෝච්චි යද්දි, බස් එකේ යද්දි, ටොයිලට් එකේ ඉද්දිත් පුළුවන්. ටොයිලට් එක තමයි ලොකුම ලස්සන දේ. ඒක මහත්මයෙකුට අවබෝධ වෙලා තියෙන කොමෙන්ට් එක උඩදී. ඔව්, එහම අවබෝධ වෙනවා. ආම්දුරනේ මිනිහා කියන මට ඇති වෙච්ච සතුටට මං ඔබ වහන්සේට කෝල් එකක් ගන්න පත් හේතුව අමතක වුණා කිව්වා. දුවල දේනවා. ඉතින් අර ඒ වගේ අවබෝධ පල්ල අපි මනසට එවනම් ජීවිතේ අවබෝධය ඇති වෙන මේ මොහොතේ. ඉතින් ඒක නිසා ඉතින් ඒවා සුන්දර තැන්. ඉතින් මේ භවනාවේදී එහෙම මේ බෙදලා දෙන්නේ නැහැ. ටොයිලට් එකට වෙනමයි, බුදුගෙට වෙනමයි, එහෙම නැහැ. මම ඇවිදින ටොයිලට් එක මිනිස්සෙක් කියන්නේ. ආයිත් ඒක බෙදන්න ඕනේ. අතන ටොයිලට් එක, මෙතන සුද්ධ පවිත්‍ර තැන කියලා බෙදන්න බෑ. ඇවිදින ටොයිලට් ඈ, ඒක ඇත්තද නැත්තද? ඒක ඇත්ත කතාවනේ, විද්‍යාත්මක කතාවනේ ඒක. ඒක යථාර්ථයේ කතාව. ඒක පිළිගුල් හරි පිළිගන්න බැරුව හරි මොනවා වුණත් ඒක ඇත්ත කතාවක්. ඉතින් ඒ විදිහට ජීවිතේ තේරුම් ගන්න ඔබට විශේෂ තැනක් නැහැ. ඕන තැනකදී වැටෙන්න පුළුවන්. ගහකින් කොළයක් කඩාගෙන වැටෙන තැන ජීවිත අවබෝධය සිද්ධ වෙන්න පුළුවන්. ජීවිත අවබෝධය කියන්නේ ඔබේ දුක ඉගිල ගිය දවසට, නිදහස් ගිය දවසට, ආහසේ පිය සටහන් නැතිසේම ඔබේ ආධ්‍යාත්මයේ කිසිදු සටහනක් නැතිව සුද්ධ වෙච්ච දවසට. ආහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත. කොච්චර වටින, කොච්චර විශාල අරුත් තියෙන, කොච්චර සුන්දර වචන දෙයක්ද. ඒ වචන දෙකේ තියෙන සුන්දරත්වය ඔයාලට තේරෙන්නේ නැද්ද ඇත්තන්ට? ආහසේ පිය සටහන් නැත, ශ්‍රමණයා බාහිරේ නැත. ඒ කියන්නේ බාහිරේ නැත්තම් අහස පිය සටහන් නැහැ වගේම තැනක තමයි ශ්‍රමණයා කියන්නේ. ඒ කියන්නේ අහස වගේ පවිත්‍ර තැන. බුදු කෙනෙක්ගේ හතරපද ගාථාවක් පෙන්න තුනේ විග්‍රහ කරගන්න මිනිස්සෙකුට මුළු ජීවිත කාලයම වුණත් බෑ වෙන්න පුළුවන්. ඒ තරම් හරබරයි, ඒ තරම් ගැඹුරුයි, ඒ තරම් පුදුම රසඥතාවයකින් යුක්තයි. අන්න ඒ අගය, අන්න ඒ වටිනාකම ලබා දෙන්න පෙන්න තුනේ. ඒක නිසා තමයි ධර්ම රත්නය. සමහර ලෝකෙ මැණික් තියෙනවා. අපි මුළු ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි දීලවත් ඒ මැණික ගන්න බෑ අපිට. ඒ වගේ තමයි ධර්ම රත්නය කියන්නේ මුළු ජීවිත කාලෙම මහන්සි වෙලත් ඒකට අගයක් දෙන්න බැරි තරම් විශාල අර්ථ සම්පන්නයි වඩ. අහස වගේ වුණා නම් ඔබත් ශ්‍රමණෙක්. අහස මොන වගේද? පිය සටහන් නැහැ. වලාකුළු හමා යනවා. කුරුල්ලු පිහාමිනවා. ගුවන් යානා හෙලිකොප්ටර්ස් මේ අත යනවා. පිය සටහන් නැහැ. කාගේද? ශ්‍රමණයාගේ සිතේ ස්වභාවය, ඒ පරිවර්තණයෙන් පස්සේ ඇතිවුණු ස්වභාවය. මගේ හිතත් සුන්දර වෙලා තියෙන ඒ නිසාමයි. ඕකේ සටහන් තියාගත්ත නම් විඳවිල්ල ඉවරයක්ම නැහැ. විඳවිල්ල ඉවරයක්ම නැහැ. හැබැයි මන් දකින්නෝ පින්නතුනේ ආධ්‍යාත්මික සුවයට කායික සුවය බද්ධ වෙනවා. කායික සුවයත් අවශ්‍යමයි. තේරුණා නේද? කායික පීඩා නිසාත් මනුස්සයට පීඩා පැමිණෙන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මානසික පීඩා දුරු වුණත් කායික පීඩා පවත්වනකොට ඒ සුන්දරත්වය අඩු වෙනවා. කායික සුවයනුත් පෝසත් වෙලා මානසික සුවයනුත් පෝසත් වුණාම සමබර වුණාම ඇති වෙනවා. දැන් ඔය සීනි හැම කියන ලෙඩේ වැඩි වුණාම ඕනම කෙනෙකුට මනස කන්සන්ට්‍රේෂන් කරගන්න බෑ. ඕන කෙනෙකුට ඒක ඇති වෙන ප්‍රශ්නේ මට වුණත් එහෙම වෙන්න පුළුවන් වැඩි වුණොත්. එතකොට ඒක හිතා ගන්න මේ සීනි වැඩි වෙලා තමයි හාමුදුරන්ට කියලා හිතා ගන්න වෙන කාට හරි නේද? ඒක නිසා ඔබ ඒක තියාගන්න ඕනේ ලිමිට් වලට. එතකොට තමයි ඔබේ අර සංඥා මනස එක ගන්න පුළුවන් ඒ තලයට. ඒ නිසා අපේ මනසට කයද බලපෑම් කරනවා, කයද මනසට බලපෑම් කරනවා. අපි මේ ඇත්තෙන්ම මේ නිර්වාණ දර්ශනය අවබෝධ කරගන්නේ මනුෂ්‍යත්වයක් ලැබපු නිසානේ. ඒ කියන්නේ මිනිස් මොලේ අත්‍යවශ්‍යයි. මිනිස් මොලේ අත්‍යවශ්‍යයි. අපි අර දාර්ශනික අන්දමින් කියද්දි එක්තරා අරුතක් ගොඩනගන්න අපි කියන මොලේ ඕනේ නැහැ බෙල්ලක අයින් කරලා කඳින් බනහන්න කියලා. ඒවයි තියෙන වෙනම අරුත්. ඈ දැන් ඔන්නෝව කිව්වහම තමයි ඔළුව පැටලෙන්නේ නේද? ඒ නිසා වෙන් හෙමින් ලියා ගන්න ඕන හැම එකම උතුම් අර්ථයක් ඇති කියන අදහසෙන් ධර්මය නිරවුල් කරගන්න තැන කටයුතු කරන්න ඕන වෙනතු. කර්මයේ බලවේගය අඩු වුණාට විපාක තියෙනවා. ඉතින් මුල් අවබෝධය, අවබෝධය කියන්නේ ආලෝකය වැනි දෙයක්. ආලෝකය කියලා අපි භාවිතා කරනවා ඉටිපන්දමකට දල්ව ගන්න ආලෝකයටත් අපි කියන්නේ ආලෝකය. එතකොට හිරුටත් කියන්නේ අපි හිරු ආලෝකය. නමුත් මේ දෙක සමාන නැහනේ. එතකොට අපි ධර්ම අවබෝධයටපත් වෙලා මෙයාට මේ අවබෝධය තියෙනවා කියලා සමහරලාට අපි කියනවා. අර ඉටිපන්දම දැල්ලා ගත්ත මනුස්සයටත් කියනවා. නමුත් ඒකේ ආලෝකයේ පරිමාණය තීරණය වෙන්නේ එයා තුල තියෙන දැක්ම සහ අවබෝධය තුල. එසක් කර්මය කියන එක අපි දරාගෙන ඉන්නවා මේ ශරීරය තුල පවතිනකම්. කර්ම විපාක දෙන්නේ සිතකට නෙමෙයිනේ, ශරීරයටනේ. සිත නිරෝධ කරපු කෙනාට සිතට දෙන්නේ නැහැ. ඒ සිතේ ඉන්න අයට සිත ලබා දෙනවා. එතකොට නැවත උප්පත්ති භාවයන් සකසන මට්ටමේ ශක්තියින් එයා ළඟ තිබුණොත් එතකොට සංසාර කර්ම බලවේගය එතෙන්ට එකතු වෙනවා. නමුත් අඩු උනත් තියෙනවා. තේරුණානේ? අඩු උනත් තියෙනවා. දැන් ලෝකේ ස්වභාවයනේ බල සම්පන්න වෙන්න වෙන්න පොඩි පොඩි දේවල් ගණන් ගන්නේ නැනේ. දැන් මැටි අමතුරු ඉරි කපනවා. මොකුත් කරන්නේ නැනේ. දැන් මාත් ගිහිල්ලා තියෙනවා. යාර්ම ඒ ඉරි කපාගෙන මේ පේන්නම යන ඉරේ අනිත් පැත්තට මැද ඉරෙච්ච යනවා හැමදැනම යනවා. එහෙම ගියාට ඉතින් අරකේ බෝඩ් එක දැක්ක VIP කියලා එකක් තියෙනවා නේද? යන්න කිව්ව ඇච්චරයි. නැත්නම් ඇම්බියුලන්ස් එකට පුළුවන් නේ. ඇම්බියුලන්ස් එකත් හැම පැත්තෙම දාලා යනවා, කලර් ලයිට් උත් කඩාගෙන යනවා. ප්‍රශ්නයක් නැහැ. එයාගේ බෝඩ් එකේ හැටියට එයාට ඒක විපාක අඩුයි. එයාට දඩ නැහැ දෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තියෙනවා. විශේෂ ස්වභාවයක් තියෙනවා. නමුත් මේ අඩු වුණාට තියෙනවා. දැන් එයාට තියෙන අනුතරුදායක බව නැද්ද? එහෙම යද්දි කල ලයිට් එකක් හරි ඇම්බියුලන්ස් එකක් හරි දාගෙන යනකොට එයාට තියෙන රිස්ක් එක නැද්ද? තියෙන වෙන එකෙක් ඇවිල්ලා ඩොංගාල මේක හැප්පල දැම්මොත් එහෙම කියන රිස්ක් එක තියෙනවා. ඒ වගේ තියෙනවා. අවබෝධ වෙච්ච කෙනෙකුට වුණත් කර්ම විපාක නැද්ද කියලා නේද ඇහුවේ නේ? මොකද? ඔව්. දැන් අවබෝධය කියන්නේ එකක්. ඉතින් භෞතික ප්‍රශ්නයක් කියලා කියන්නේ වෙන එකක්. එහෙම කෙනෙක්ගේ දැන් අපි ඒක එතුමා අහන්නේ ඒ වගේ කෙනෙක් යම් තත්වයකට වෙනස්ම තත්වයකට පත් වෙන්න පුළුවන්ද කියලා නේද? එහෙම වෙන්න පුළුවන් නේ. වෙන්න බැරි කමක් නැහැ. දැන් අපි හිතමුකෝ ධර්ම අවබෝධය වුණයි කියලා එයා ඒ කෙනාට අංශ භාගය ඇති වෙන්න බැරි කමක් නැහෙනේ නේද? ඒ මොනවා හරි දෙයක් වුණොත් මොලේ එහෙම ඒ වුණොත් එහෙම කෙනෙක්ගේ එහෙමක දෙනෙක්ගේ එහෙම දේවල් වෙන්නත් පුළුවන් නේ. එයාට ශරීරය කියන්නේ එකක් නේ. ශරීරය කියන්නේ එකක්. එහෙම දෙයක් තියෙනවා. නමුත් අපි හැම විටම බලන්න ඕන චේතාන්විත භාවයනේ. එතන බලන්නේ චේතාන්විත භාවය බලන්නේ. ඉතින් චේතාන්විත භාවය කියන්නේ ආනන්තරේ පාප කර්ම කරන්නේ නැහැ. ආනන්තරේ පාප කර්ම කරන්නේ නැහැ චේතාන්විත භාවයකින්. ඒ වගේම අර මේ පුතජ්ජනේග් වගේ බල බල සම්පන්න එහෙම ප්ලෑන් කරලා නිර්මාණ කරලා වැරදි කරන්නේ නෑ. එයාට එච්චර දෙයක් නෑ. ඒ මොකද හේතුව තටු කඩපු ගිරවෙක් වගේ කියලා. ඒ නිසා අපි හිතමු එයාගෙන් පුතජ්ජනේග්ගෙන් සිද්ධ වෙන තරම් දෙයක් සිදු වෙන්නේ නෑ කියන එක අපි විග්‍රහ කරලා දෙමු. ඒක ඉතින් පෘතුල විග්‍රහයක්. ඉතින් ඔයක මතවාදවල තියෙනවා. දැන් ඒ කාලේ මාර්ගඵල ලබපු අය රාබිව්වා කියලා තියෙනවා. වැද්දට දුණු හදලා දුන්නා කියලා තියෙනවා. ඌව නිකන් මහා මතවාද ගොඩකට යන සිද්ධියක්. ඒ නිසා එච්චර දේවල් හිතන්න යන්න එපා. ඒවත් එක්ක ඉතින් තර්ක කරන්න ගියාම ඒක පවු නැද්ද? ඒකෙන් ඇයි වලකින්න බැරි වුනේ? එහෙම දෙයක් තියෙනවා. හැබැයි සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් අර සැබෑ කතන්දරයක් මම කියලා තියෙනවා. ඒක මේ ඇත්ත කතාවක්. සත්තු මරන මිනිස්සෙක් ඉඳලා තියෙනවා. කුකුල්ලෝ, හාවෝ, එළුවෝ මරලා මේ මස්සලට විකුණන මිනිස්සෙක්. හැබැයි සත්‍ය අවබෝධ කළාට පස්සේ එයා ඊට පහුවෙන්ද ඉතින් ආයි ඉතින් සත්‍ය අවබෝධ කරයි කියලා ජොබ් එක නොකර ඉන්න බෑනේ. මිනිහා ගියා කුකුල් මස් කිලෝ ගානක් ඉතින් ඉල්ලලා දෙනවා. මිනිහා ඉතින් ඒක සකසන්න ඕන. ඉතින් අර කුකුලා ඇනේට දාලා හිර කරලා බෙල්ල මන්නේ අරගෙන ගිහින්ලා ඉතින් ගහන්න මන්නේ ඉස්සවලු. පාත් වෙන්නේ නැලු. ආයි ට්‍රයි කරාලු ගහන්න. අත ඉස්සෙනවලු පාත් වෙන්නේ නැලු. යම කියන්නේ නිකන් බ්ලොක් වෙනවා වගේ කියලා මනසින්. ආයි 3-4 වතාවක්ම කුකුලට බෙල්ලට ගහන්න ට්‍රයි කරාලු ගහන්න බෑලු. ඒකේ බලන්න ධර්මයේ බලයනේ. එතකොට මේ මිනිස්සයා කල්පනා කරාලු ඊට පස්සේ මම මොකද්ද මේ කරන්නේ කියලා. සිහි අවදි වුණා. මිනිහා කරලා තියෙන අර එළුව කුකුළු ටික ඔක්කොම ටික කැලේට තල්ලු කළා. උඹල ඵලයල්ල කියලා. තල්ලු කළා ඊට පස්සේ මිනිස්සයා මේෂන් වැඩක් කරගෙන ජීවත් වෙලා තියෙනවා. ඉතින් අර ඒ වගේ ගුණයක් ඇති වෙනවා. දැන් අපි හිතමු චුන්දසූකර අනිවාර්යෙන් ධර්මයේ දැක්කනම් මේ ඌරු මරණ එක නතර කරනවා. අඟුලිමාල ධර්මයේ දැක්ක නිසා ඔව් මිනිස් ඝාතන කිරීම, මංකොල්ල කෑම කිරීම නතර කළා. නැත්තම් ඔහු මංකොල්ල කනවා නෝයිකුත් හැම අපරාධයක්ම කළානේ. ඒ නතර කළා. අර ඒ වගේ මේ පව් කරන්න බැරි කමක් ඇති වෙනවා. තේරුණා නේද? උතුම් දහමක් ඇති වෙනවා. මොකද ප්‍රඥාව ප්‍රඥාවන්තයෙක් එහෙම කරන්නේ නැහෙනේ. නුවණ තියෙන කෙනෙක් කරන්නේ නැහැ එහෙම. මොකටද? දැන් මට මගෙන් අහලා තියෙනවා පන්සල හදා ගන්න කාලේදී මේ පොලිසිය බාලා තියෙන වැලි ගෙනල්ලා පන්සලේ බාන්නද කියලා. මගු අපෝයපෝ ඔය මිනිස්සු හූල්ලලා බාලා යන්නේ ඕක මේ ගෙනල්ලා බාන්න එපා. එබයි ගෝවා. ඊට පස්සේ තව මේ ඇමතිවරයෙක්ගේ මේ එකක් තියෙනවා ආධාර දෙනවා ලක්ෂ 5ක් ආමුදුරුවොත් එන්න කියලා කිව්වා. මං කෝ ඔකට ගියාම මේ ඇමතිවරයාගේ මේ රැස්වීම වලටත් වාඩි වෙන්න ඕනද කියලා. ඔව් ඉතින් ඉඳලා හිටලා ඇමතිතුමාගේ රැස්වීමටත් යන්න ඕන කිව්වා. මං කෝ එහෙනම් මට එපා ඕන්නේ. ඉතින් මට තිබ්බනේ ලක්ෂ 5 ගන්න අරකට යන්න. එතකොට ඇයි ඒ? එයා ඇඟ ඇතුලෙම මොකක් හරි ධර්මයක් තිබිලා තියෙනවා. දැන් පහ ඕන්නම් යන්න තිබ්බා නේද? ඒ මුල්ම කාලේ මේ පන්සල් හදලත් නැති කාලේ. ඒකට අනේ පන්සල් පොඩ්ඩක් අදාගෙන මේක ඉවර කරගන්නත් පුළුවන් කියලා. ඒවිම නෑ. සල්ලි වුණාට හැම එකම සල්ලි නෙමෙයි. ඈ මිනිස්සු වුණාට හැම කෙනාම මිනිස්සු නෙමෙයි වගේ ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා මොකක් හරි ධර්මයක් ඇතුළතින්ම ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. මම හිතලා කරන, ප්ලෑන් කරලා කරන දේවල් නෙමෙයි. මට ලොකු සංකල්පයක් ඇති වෙලා කරන දේවල් නෙමෙයි. ලයිට් එකක් හරි මේ එළිය දාන්නද කියලා අහලා තියෙන ඕනතරම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුම කියලා දෙනපා කියලා. මම පන්දරෙන් ලයිට් දාලා තියෙනවා මිසක් පාට මන් දාගෙන නැහැ මේ ළඟ එකක්වත්. මගේ කීප සැරයක් ඇවිල්ලා අහලා තියෙනවා දැන්. මං කිව්වා එහෙම කියලා ඕගොල්ලෝ දානවා නම් දාලා යන්න. මට කියලා මං ඉල්ලුම් කරන්නේ නැහැ කියලා. මගේ පන්දලෙන් මන් දාන්නම් ඒක. ඒක ඇඟ ඇතුලෙන් එන දෙයක්. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ඔබටත් ඒක දැනේවි. ඒකකට කියන්නේ ධම්ම ජීවිනෝ. මා තුලින් ඇති කරගන්න දෙයක් නෙමෙයි මා තුලින් ඇති කරගන්න දෙයක් නෙමෙයි එහෙම දෙයක් තියෙනවා ඉතින් කාලය අවසන් වෙලා තියෙනවා ඒ ධර්මය ගැන ඉතින් නිමාවක් නැහැ ඔය කොච්චර කතා කරත් කොහේ හරි මුල්ලක් විග්‍රහ වෙලා නැතුව ඉතුරු වෙනවා ඉතින් ඒ නිසා මේ භෞතික ලෝකය ගැන කතා කරලා ඒක සීමාවක් නැහැ ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මම දේශනා කරපු ටික මෙච්චරයි දේශනා කරන්න තියෙන ටික මේ කැලේ ගස් කොළන් වල තියෙන කොළ තරම් තියලා ඉතින් ඒව තමා තුළින්ම පුළුවන් තරම් විග්‍රහ කරගන්න අවශ්‍ය ටික විතරක් විග්‍රහ කරගන්න සැනසීමෙන් හා සතුටෙන් ධර්ම ප්‍රීතියෙන් සුවදායව ජීවත් වෙන්න මතවාදවල සංකල්පවල ඉන්න එපා ගෞහතක් තියාගෙන අමුඩ ගහන්නත් එපා අද වර්තමානයේ මෙතන සන්තෝෂයෙන් ජීවත් වෙන්න ජීවිතේ සාර්ථකයි ලස්සනයි ඈ ඒකයි වැදගත් වෙන්නේ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු අද දින දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ හසිත විජේසේකර පින්වත් මහතා සහ රෝහිත විජේසේකර පින්වත් මහතා ඇතුළු පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ මීට වසර දෙකකට පෙර ආතුව සැප්තැම්බර් 11 වන දින අප අතරින් සමුගත් RMAK විජේරත්න පින්වත් මාතාවගේ දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන එතුමියගේ සසර ගමන සුගතිගාමී වේවා කියා පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම අප අතරින් සමුගත් RMHB විජේසේකර පින්වත් මහතාගේ සසර ගමන සුගතිගාමී වේවා යහපත් උප්පත්ති භාවයන් ලබා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවණින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව හැම දිනාටම සාංසාරික වශයෙන් සූපත් බවක් ලැබෙන්න මේ දහම් පඬුර හේතු ආසනා වේවා ඒ වගේම විජේසේකර පවුලේ දුවා දරුවන් ඇතුළු අධ්‍යාපන කටයුතු වල නියැලෙන සියලුම දරුමුණු පුරන්ගේ අධ්‍යාපන කටයුතු ඉෂ්ට සිද්ධ වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දිනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සද්ධර්ම අවබෝධයත් සලසා ගැනීමට මේ ධර්ම දේශනාව උපනිශ්‍රේ උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලැබුවේ හසිත විජේසේකර පින්වත් මහතා සහ රෝහිත විජේසේකර පින්වත් මහතා ඇතුළු පවුල පින්වතුන් ඒ හැම දිනාගේම උතුම් සත් යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද වේවායි කියලා අපි පින් අනුමෝදන් කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුපත්තේවා සුපත්තේවා.